අභිභූ ශබ්දේ ඉන්නන්නේ පටන් ගන්න තියෙන. එතන්නේ යගනියම් අභිභූ අභිභූ ශබ්දයෙහි ප්‍රථමා ඒක වචනයෙහි අභිභූ යනුවෙන් පදයක් සැකසෙයි. රස්සේ රස්සය කළ කල්හි අභිභූවෝ ප්‍රථමා බහුවචනයෙහි අභිභූවෝ යයි පදයක් සැකසී යෝ ලෝපේ යෝ ප්‍රත්‍ය ලොක් කළ කල්හි අභිභූ අභිභූ යනුවෙන් ප්‍රථමා බහුවචනයෙහි තවත් විකල්ප පදයක් සැකසී සේසං සෙත්ත කියලා කියන්නේ සෙතු විභක්ති වල හදසක කීම කියන එකයි. භික්ඛු ඉව භික්ඛු ශබ්දය මෙනි රස්සෝ ඒව විශේෂෝ රස්සයම විශේෂයයි. ඒ කිව්වේ මොකක්ද? දැන් අභිභූ කියන්නේ ඌකාරාන්ත පදයක්, භික්ඛු කියන්නේ උකාරාන්ත පදයක්. එතකොට අභිභූ කියන ශබ්දයේ කෙටි වීම සිද්ධ වෙනවා. දැන් ඒක වචන ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි යෝ ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි අන්න කෙටි වීම සිද්ධ වෙනවා. කොහොමද? අබිබූ, අබිබුනා, අබිබුනෝ, අබිබුම්හා, ওই විදියට රස්සයක් සිද්ධ වෙනවා. ඒ රස්සය වීම විතරයි වෙනස. දැන් බික්කු ශබ්දයේ කෙටි කරන්න දෙයක් නැහැ නේ. උකාරය ඉතින් කොහොමද කෙටිනේ? මේක ඌකාර නිසා ඒක කෙටි වෙනවා. අර කලින් කියපු විදියට පද හැදෙද්දි හරි. එතකොට එහෙමනම් මේ පදේ හදලා ඉවරයි. අබිබූ ශබ්දේ ඉවරයි. ඒ කියවු පද කීපය අපි හදමු බලන්න කවුරු හරි. ඒක වචන පදේ විශේෂයෙන් වෙන හදන්න දෙයක් නැහැ. ඒක අපි ඒක විතර හදන්නේ නැහැ. අබිබූ ධනසි ප්‍රථම ඒක වචන අබිබූ ධනසි. මේකෙදි සී ලොක් කරනවා. මොකෙන්ද? සේසතෝ ලෝභං සෝස්සේ. ඊට පස්සේ අබිබූ කියලා හිතෙනවා ප්‍රථම ඒක වචනය. ඒකෙ ඉතින් අනිත් පද හදන එක පහසුයි. ඊට පස්සේ දැන් අපි ඊළඟට හදන්න යන්නේ බහුවචන පද. ඊට පස්සේ අබිබූ ධන යෝ කියලා හදේක හදාගෙන එහා කෙලවරින්ම වගේ කියන්න ඕන සූත්‍රය. ඒකට මොකද පද විකල්ප පද දෙකක් හැදෙනවා. අබිභූ ධන යෝ. ඔව්. තෙයාලම දාන්න ඕනේ. තෙයාල. ඊට කලින් මොකද කියන්නේ? දැන් හදන්න යන විභක්තිය කියන්නේ ලිංගත්තේ පටන්. මේ කියන්නේ. දැන් CEO
ඕකෙනම්
උකාරය අර ගන්නේ වන්න. ඒකත් එන්න ඕන. ඒක තෙයාලම ඇතුලේ තියාගන්න.
දැන් එහෙම
ඉතින් අපිට බලලා හැදෙනේ වගේ විතරක් ඉතිරිවෙන්නේ නැති නේද? ඒක
ඕන. ඉතින් EU හැම එකටම ඉතින් එන්න ඕන නේ. ජයලස්.
ඔල් ලියන්න ඕන. ඒ ඒක විතරක් නෙමෙයි දැන් මුලින් තියෙන අනිත් සූත්‍රත් ලියන්න. ඉතින් අරකත් ඒක ලියන්න ඕනේ. ඉතින් ඒ පදේ හැදෙන්න අදාළ සියලු සූත්‍ර ලියවෙන්න ඕනේ. ඒක ඉවන් වන්නාජා කියන සූත්‍රය අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද ඒ සංඥාව දුන්නේ ඉතින් ওই පද හදන්නනේ. ඊතරේ ඊතරේ දැන් අපිට පද දෙක දෙකක් හදන්න මෙතන දෙකක් ලියගත්තු අභිභූත ධනය. එක ලොක් කරමු. මුලික ලොක් කරමු. මේක වෙන් කරන්න දෙන්න ඕනේ. යෝ ලොක් කරමු. දීර්ඝයිනේ ලොක් වුණා. ඔක් කෙලින් ගත්තා ලොක්. ඕක කෙටි ගැතත් සොමන පතිජනි අභිභූයෝ. ඔව් ඔව් වෝ තමයි එන්නේ ඌහට. ඔව්
මේක කෙටි කරලා ඉන්නද?
කෙටි කරලා ඉන්න. මේක වෙනෝ තෙලකින් හදුවනම් හරි. මේක කෙටි. මේක අයින් කරලා වෙනෝ තෙලකින් හදුවා. ලතෝ වෝකාරෝ වෝකාරෝ අභෝ මහ ප්‍රාණිභ ඔකටම තමා ලියන්නේ තිලතෝ වෝකාරෝචකේ මහ පැත්තෙන් ඉවර කරනවා. ඒකේ හොඳම දේ මේක එක පෙළකින් ලියලා ඉවර කරලා ඉන්න එක. මේක මෙතන යට පෙළට ගත්තා නම් එහෙම ලියාගත්තම බෙහෙත්. ඒ වගේ දැන් එකම පෙළේ නොලියන එක හොඳයි. පෙළ පෙළවල් දෙකකට ලියන එක මොකද කාර්යයන් දෙකක් නෙවෙන්නේ. හරි නේ. එතකොට අභිභූ කියලා පදයක් තියෙනවා. ලිංගත්තේ පඨම කියලා සීයෝ කියලා පද විභක්ති පද දෙක ගන්නවා. අපි දැන් බහුවචන පදේ හදන්න යන්නේ ඒ නිසා අභිභූදනයෝ ඊට පස්සේ එක පදයක් හැදෙනවා අභිභූ කියලාමයි. එතකොට යෝ විභක්ති පත්තේ ලොප් වෙලා ඒ පදේ හදාගන්න අපි ගපතෝච යෝනන් ලෝපෝ කියන සූත්‍රයෙන් යෝ ලොප් කරනවා. ඊට පස්සේ ඔන්න එක පදයක් හැදිලා ඉවරයි. ඊට පස්සේ අපි ඊළඟ පදේ හදාගන්න යනවා. දැන් එතන තියෙන්නේ අභිභූදනයෝ. ඊට පස්සේ මේ යෝහට වෝකාරයක් ගන්නවා. ලතෝ වෝකාරෝච සූත්‍රය. එතකොට දැන් තියෙන්නේ අභිභූවෝ කියලායි. අභිභූවෝ. ඒ වුණාට භූවෝ නෙවෙයි අභිභූවෝ කියලායි පදේ තියෙන්නේ. ඒ නිසා ඌ යන්න කෙටි කරනවා අඝෝරස්සං අගෝරත් සූත්‍රය.
ඊට පස්සේ ණයේ තරං
සූත්‍රය අරගෙන ඉදිරි කළාම අභිභවෝ කියලා පදයක් ඇත. එතකොට ප්‍රථම බහුවචන පද. අභිභූ කියලා පදේකුයි අභිභවෝ කියලා පදේකුයි හැදේ. හරි නේද? ඉතින් ඉතිරි කොටස භික්ෂු ශබ්දයේ වගේ දැනගන්න කියලා කියනවා. ඉතින් බාලාවතාරෙත් වෙන විස්තරයක් කියන්නේ නේ. ඉතින් ටික එහෙම නම් කියමු බලන්න කොහොමද හැදෙනවා ඇත්තටි. ඒක තමයි එකක් දැනගෙන ඉන්න ඕනේ නිසා. ආලපනේ හැදෙන්නේ කොහොමද එතකොට? අපි අභිභූ 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 අභිභූවෝ. එතකොට ඒ වගේ ඒක වචනේදී රස්වය වෙනවා. ඒක මතක තියාගන්න ඕන. තතිය ඒක වචනේ චතුත්ථී ඒක වචනේ චන්දසමන චතුත්ථී ඒක වචනේ අභිබුස්ස. එහෙමද? බික්කු ශබ්දයේ චතුත්ථී ඒක වචනේ පද දෙකක් තියෙනවා ඒක වචනේ. එතකොට අභිබුනෝ අභිබුස්ස කියලා නෝ ආදේශයක් වෙනවනේ. යෝනන්නෝ. එතකොට ඒවා නෙවෙයි. ඔව්. සස්සනෝ සූත්‍රය. සහට නෝ. බික්කු ශබ්දයේ බික්කු ශබ්දේ නම් එහෙම පදයක් ගැන මට මතක යන්නේ. එහෙම බලලා කියන්න. සත්තු ශබ්දයේ තියෙනවා. හදන්න පුළුවන්. මොකද එතනදී ස ප්‍රතිලොප් කරනවා. ඒකට ශුද්ධ ශබ්දය අරගෙන ස ප්‍රතිලොප් කරනවා. ඒ නිසා තමයි පිතු පිතුනෝ පිතුස්ස කියන හැම පද හැදෙනවානේ. ඒ ඒ ශබ්ද වෙන හැදෙනවා. බික්කු ශබ්දේ නම් එච්චර ප්‍රකට නැහැ මට මතකයක් නැහැ. මම බලලා කියන්න. පොඩ්ඩක් ඒක සටහනක් දාලා තියෙනවා. පොඩ්ඩක් බාලාවකාරෙදි හදන්නේ නැහැ ඒක. මේ පදේ හදලා පෙන්නන්න නැහැ. හැදෙන්න පුළුවන් එහෙම පදයක්. ඒ සූත්‍ර අනුව නම් හැදෙන්න පුළුවන්. හරි එතකොටනේ ඊළඟ එකෙන් නම් තේජානන්ද ආශ්‍රමතුන් හදන්න ඉන්නේ. කොටස කියාගෙන යමු. සබ්බඤ්ඤෝ ඒවං
සබ්බඤ්ඤෝ ඒවං
සබ්බඤ්ඤෝ ඡබ්දයද මිසෙය
සබ්බඤ්ඤෝ ඡබ්දයද මිසෙය
උබ්බේ ඉව
උබ්බේ ඉව
පෙරමින්
පෙරමින්
යෝනං නෝකාරෝච
යෝනං නෝකාරෝච
යෝ ප්‍රත්‍යහට නෝකාර ආදේශයද වේ
යෝ ප්‍රත්‍යහට නෝකාර ආදේශයද වේ
සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤු
සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤු
යනුවෙන් පදසකසේ
යනුවෙන් පදසකසේ
උටේ ප්‍රථම බහුවචනයේ පද හැදෙන විදිය කොහොමද? සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤු කියලා. ඒකර අන්න ඒ පද දෙකකින් හැදෙන විදිය වෙනසක් තියෙනවා. කොහොමද හැදෙන්නේ? හරි හදමු. සබ්බඤ්ඤු කියද්දී මොන අන්තයක් තියෙන පදයක්ද? ඌකාරාන්තයි. මේ දැන් කියපු අභිභූ ශබ්දේ වගේම තමයි ඌකාරාන්ත පදයක්. හැබැයි වෙනස් කරලා පෙන්නන්නේ අරට වඩා වෙනස් විදිහේ ඇතැම් පද හැදෙන නිසා. දැන් සබ්බඤ්ඤෝ කියන පදේ සබ්බං ජානාතිති සබ්බඤ්ඤෝ කියලා මේ පදේ හැදෙන්නේ රූප ප්‍රත්‍ය. එතකොට අගට ඌ යන්නක් තමයි එකතු වෙන්නේ ප්‍රත්‍ය විදියට. ඔය සූත්‍රණන් හිම තිබ්බත් කමන්නේ. මොකද ඒවමයි යෙදෙන්නේ. විලාය නැතුවයි යන්නේ. යෝ ප්‍රත්‍ය එකට වඩා තියෙනවානේ. ප්‍රථම ආවෙත් තියෙනවා, ද්විතිය ආවෙත් තියෙනවා. ඔය ලියනවා වැරදි, කෙටියෙන් ලියලා තියෙනවා. ඒක දීර්ඝ වෙන්න ඕන. දෙක තැන් දෙක ලියන්න. පස්සේ ඊළඟ සූත්‍රේ යෝ ලොක්ක නේ මුල්ලේ සූත්‍රේ ලියන කියන හරි නේ. ජෝ ලොක්කන සූත්‍රය උඹට මතකයි? දවසකට තියෙන ටිකවත් බලාගෙන එන්න ඕන. ඔක්කොම තියානේ. ගපතෝෂ අන්න දීව ගපත ඔය ගයන්නේ කියන්නේ. ආය හම් ඉන්ටර්නෙට් පිරින් ඉතිරිවි ඉරෙද්දම යටින් ඉන්නේ කටින් දිඩයක් වගේ නම් පැහැදිලි වෙනවා. ඒක දෙක තේරි දෙක අතර ඉඳන් මකන්න ඕනේ. ඊළඟට
ඔතන යන්නේ දෙක ඉවරයි. ඊළඟට පොත පදරන්නේ වගේ තියෙනවා.
ඔත වෙන් කරන්න ඕන. ඔකේ සර්. තොටේ උයන්න. උයන්නත් කර. ඉතින් විභක්තිපත් එකෝද? විභක්තිපත් එකෝ. ඔතෙන් විභක්තිපත් තුටිකරණ සූත්‍රයේ අගොත් මේකෙන් නැති නිසාම හොඳ නේද? ඊට පස්සේ මේකේ වෝකාරයක් ආදේශ වෙන්නේ නැද්ද? වෝකාරයක් නැහැ මේකේ. ඕකේ තින් උතෙන්ම නයි පරංක දෙන්නම හරි. අතන හැබැයි තිත කිලියන්නේ. සූත්‍රය ඔය මොකක්ද කියලා කියන්නේ ඕම් ප්‍රදේශයේ හදින් පදින් ගන්නේ
සම්බන්
මේක දැන් හදලා ඉවරයි. අන්න හදන්න ඕනවා දැන්. යෝහතුන් මොකද්ද සූත්‍රය? යෝහට නොගන්න සූත්‍රය. මොකද්ද සූත්‍රය? ඒ යෝනන් නෝ කියලා සූත්‍රයක් තියෙනවද? පෙන්වන්න බලන්න. පෙන්වන්නක සූත්‍රය. මේ සූත්‍රය මම අහන්නේ. මේක ලතෝ වෝකාරෝච සූත්‍රේ චකාරයෙන් ගන්නේ. මේක කියන්නේ නම් කොයි සූත්‍රයෙන්ද ඇහුවේ?
ඒකත්
මෙතන කියන්නේ මෙතන මේ සූත්‍රයේ ඒ නිසා තමයි වෙනම පෙන්නන්නේ. ලතෝ වෝකාරෝ සූත්‍රේ ච නෙවේ කාර ග්‍රහණයන කාර ග්‍රහණය කාර බලයෙන් කියලා. ඕක ඉතින් සිංහලෙන් ලියන්නේ කාර බලයෙන් කියලා අපි දැන් බලයෙන් කිව්වොත් ඒක සිංහල වචනයන්නේ. ඒ තැනක අපි ලියන්නේ කාරක් ගහනේන එහෙම කියලා කියන්නේ. පොත තිබුණාද? කාරක් ගහනේන. බලනම මදි. අනේ හදන්න ඕන දැන් මේ වගේ එකක්. මේ අපි කී කී හදන්න ඕන නැහැ. මෙතනද? බහුවචන බදී දීර්ඝයි.
දීර්ඝයි.
හරි ඉතිරි කොටස අපි කියාගෙන යමු. ගෝ ගෝ ශබ්දයෙහි ප්‍රථම ඒක වචනයෙහි ගෝ යනුවෙන් පදයක් සැකසේ. ගාව ඉති ඒව ගාව යනු මත සූත්‍රයෙහිදී යෝසුච ඉති යෝසුච යන සූත්‍රයෙන් ගෝ ගෝසද්ද ඕකාරස්ස ගෝ ශබ්දයේ අන්තයේ ඇති ඕකාරය හට ආවෝ ආව යන ආදේශය වේ. තතෝ යෝන මොතු ඉති ඉහ තතෝ යෝන මොතු යන මේ සූත්‍රයෙහි තු සබ්දේන තු ශබ්දයෙන් යෝනං ඕ යෝ ශබ්ද යෝ විභක්ති ප්‍රත්‍යහට ඕ ආදේශය වේ. ගාවෝ ගාවෝ යනුවෙන් බහුවචන පදය සැකසේ. තථාලතනි ආලතනයෙහිද එසේය. පැහැදිලිනේ? එතකොට කොහොමද පද දෙක හැදෙන්නේ? වර්ණගීම් පොතකුත් දැන් ළඟ තියාගෙන බලන්න ඕනේ. තියෙනවද රංගිකාගේ හැටි? එක්කෙනෙක් ගාවවත් නැහැ. වෙනත් පදයක් හැදුණා. ඒක බෑග් එකේ දාගෙන ළඟ තියාගෙන අරන් තියාගෙන බලාගන්න. එහෙනම් මේ ඒ තැනක මේ හැදෙන පද කොහොමද හැදිලා තියෙන්නේ? පැහැදිලිනේ? දොරේ එක වචනේ කොහොමද තියෙන්නේ? ගෝ ශබ්දයි බහුවචනේ
ගාවෝ.
ඔව් ගාවෝ ගාවෝ. නමුත් ගාවෝ කියන පදේ මෙතනදී හදලා පෙන්නන්නේ නැහැ බාලාවතාරෙදි. ගාවෝ කියන පදේ තමයි හදලා පෙන්නන්නේ. එතකොට කොහොමද හැදුනේ? ගෝ ධනසි ඊපස්සේ සී විභක්ති ප්‍රත්‍ය ප්‍රථම ඒක වචනයේදී ලොක් කරනවා. ශේෂතෝ ලෝපං සූත්‍රේ. එතකොට ගෝ කියලා හිතනවා ප්‍රථම ඒක වචනේ. ඒක දෙන්නේ බහු වචනේ කොහොමද හිතන්නේ? ගෝ ධන යෝ ගෝ ධන යෝ. ඔක්කොම හදන්න යන්න ඕන නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕකාරයට
ආව
ආව ආදේශය ගන්න. ආවෝ නෙවෙයි ආව. පැහැදිලිනේ? එතන වඩා හොඳයි හල්ව යන්න ගත්තොත් ඉතින් දීති ආවු කියලා.
එහෙම නැත්නම් තමයි බයන්න මොකටත් ආයේ සරලවම
සරලෝපේක අරගෙන ලොක් කරලා ආය හදා ගන්න. එහෙම ගත්තොත් කමන්නේ. කොහොමද? ගෝධන යෝ සූත්‍ර ලියන්නේ අපි දැන්. ඊට පස්සේ මේ ගෝ ශබ්දයේ ඕ යන්නට ආව ආදේශය ගන්නවා. ඊට පස්සේ මේ යෝ හට ඕකාරයක් තතෝ යෝනමෝතු සූත්‍රයෙන් යෝ හට ඕ තතෝ යෝනමෝතු සූත්‍රයෙන් ඊට පස්සේ දැන් තියෙන්නේ හල් ගයන්න ආව කියන පදය ඊට පස්සේ ඕ යන්න මේකත් ඉතින් ආපහු එහෙම වුණොත් පුබ්බ මදෝටික සූත්‍රය සරලෝපෝ සූත්‍රය අරගෙන මේ අයන් අයින් කරලා ඕහට පමුණවන්න ඕන. ඉතින් ඒකත් එක තෙලකීම ඕන නම් කළ හැකියි. පැහැදිලි. කොට ගාවෝ කියලා පදයක් හදේ. මේ මොනොත් ඉතින් මේ පෙළ නැති වෙනවා. ගත්තත් කමන්නේ. ඉතින් මේ විදිය තමයි වඩාම හොඳ ක්‍රමේ. මේ යට ලොක් කරලා ගන්න එක. කොහොම හෝ පදේ හැදෙනවා. ඉතින් ඒකේ වරදක් නැහැ. නමුත් මේ ආව කියලා අරගෙන ගන්න
කියන්නේ
ආව නේද? ආව කියන එක ගන්න කියන්නේ. හරි. පැහැදිලි යති. අපි මේ සූත්‍රයේ හැබැයි පද ගලපලා කිව්වේ නෑ නේද? යෝසුච කියන සූත්‍රය. එතකොට යෝසුච කියලා කියන්නේ ආදේශ විධාන සූත්‍රයක්. අනුවර්තනය කරගන්න ඕන ගාව කියන පදය ගෝ ආව අපි ඒක පද ගලපලා කියද්දී යෝ සුච ගෝ ආව කියලායි ගන්න ඕන. ඒතර එතන ගෝ කියන පදය ගෝස් ඕ කියන එක තමයි ගෝ කියලා හදාගෙන තියෙන්නේ. සැදෙන්නේ. දැන් අනුවර්තනය කරගද්දී එතන ගෝ කියන පදයක් ගන්න කියනවනේ. ඒතර ඒක ගෝස් ඕ කියලාම ගන්න කියනවා. වර් පදේ අර්ථය ගන්න ඕනේ. දැන් කොහොමද ගෝස් ඕ කියන එක ගෝත ඕ කියලා හිතෙනවා. විභක්තිය අයින් කරපුවම ගෝ ඕ කියලා හිතෙනවා. ඊට පස්සේ පූර්වස්වර ලෝපාදී කරලා ගත්තම අපහු ගෝ කියලම පදේ හැදෙනවා. ගෝස ඕ ගෝ. ඒතර ගෝ ශබ්දයාගේ අන්තයේ ඇති ඕකාරය කියන එකම තමයි මේකිනුත් කියන්නේ. ගවයා කියන අර්ථයක් තියෙනවා ගෝ කියන එක. ඊට අමතරව මේ විදිහටත් ගන්න පුළුවන්. ගෝස් ඕ ඊට පස්සේ ව්‍යාකරණ ක්‍රමයට විභක්ති ලොප් කරලා පූර්වස්වර ලෝපාදිය කරලා ගත්තම ඒත් ගෝ කියලා හිතෙනවා. මෙතන සූත්‍රයේදී එතකොට කියවෙන්නේ එහෙම අර්ථයක් නේ. පුළුවන්. නමුත් මේ සංදි පාඩම නොවන නිසා මේ නාම කාණ්ඩයේදී සරලෝප සූත්‍රයෙන්ම තමයි මේ ටික කරන්න කියන්නේ. කලින් කිව්වනේ මේ සූත්‍රය කියද්දී එතන අපි
නැත්නම් වරදක් නැහැ නේද?
කාර්ය එකයි ඒ වගේ සිදුවින් දැන් ඒ කියන්නේ දැන් ලතෝ වෝ කාරෝච සූත්‍රය නැතුව ඇයි අර කලින් කියපු සූත්‍රේම සූත්‍ර දිදාකරණයෙන් හරි එහෙම කරන්න අර යෝනන් නෝ කියන සූත්‍රයෙන් හරිද? ඒක තමයි. දැන් ඒ ජ කියන කොටස අපිට සූත්‍ර දිදාකරණය කියලා වෙනම රීතියක් අපි කිව්වනේ. එහෙම කරන්න බැරිත් නැහෙනේ. ඒ වුණාට එහෙම කරන්න ගියපම හැම තැනදීම ඒක ගැළපෙන්නේ නැහැ. සමහර තැනක පැටලෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර ඇතැම් තැනක එහෙම පැටලීම් නොවෙන්න වෙනම සූත්‍රයක් මේවා කරන්නේ. ප්‍රධාන හේතුව තමයි ඊට පස්සේ මේකට වෙනම ආදේශ ආදියක් වෙන එක වළක්වන්න. හේතුව කිව්වා අපි එතන. ආපහු ඒ ටික මතක් කරගන්න. එතකොට පූර්වස්වර ලෝපේ කළොත් පරස්වරයට වෙන ආදේශ ආදිය වළක්වන්න නිසා තමයි මේ සූත්‍රය ගන්න. නැත්තම් මේ ඕහට වෙන ආදේශ ආදිය කරගන්න පුළුවන්. ඒක වළක්වන්න නිසා තමයි එතකොට මේ සූත්‍රය ගන්න කියන්නේ. හරි, අපි ඊළඟ සූත්‍රය කියමු. කොට ဒုတိယා ඒකවචන බහුවචන පද ටික තියෙන විදිය කියමු බලන්න කොහොම පද හැදෙන්නේ. ගෝ ශබ්දයේ ဒုတိယා ඒකවචන බහුවචන කියමු. ඉක්මනට එලා හරි. ඒ ටික දැන් හදන්නයි යන්නේ. ඒකේ මුලින්ම අවම්හිච යනු ආදේශ විධාන සූත්‍රයි. අව යනුද, අම්හි යනුද, ච යනුද, පදයෝය, පද තුනකි. මේකටත් ගෝ කියන පදයයි ආව කියන පදයයි අනුවර්තනය කරගන්න ඕන. ඒ කරලා අපි අර්ථ කියනවා. අම්හිච අං ප්‍රත්‍ය පරකල්හිද ගෝ, ගෝ ශබ්දයේ අන්ත ඕකාරය අව අව ආව අව යන ආදේශයටද ආව යන ආදේශයටද තැමිනි. ඒක තමයි එතකොට තේරුම. තොටවෘත්ති එකයි කියන්නේ අම්හි පරේ අං විපත්තියේ පරකල්හි ගෝ සද්ද ඕකාරස්ස ගෝ ශබ්දයේ ඕකාරය හට ආව අවා හොන්ති ආව අව යන ආදේශයෝ වෙති. ච සද්දේන සූත්‍රයේ ච ශබ්දයෙන් හී නං වජ්ජිතේසු හී විභක්තිය නං විභක්තිය වර්ජිත තේසේසුපි තේසු විභක්ති ප්‍රත්‍ය පරකල්හිද මෙම ආදේශය වේ. ඒ කිව්වේ මොකක්ද? ඒ හී නං කියන විභක්ති හැර අනිත් විභක්ති ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙන තැන්වලදීත් මේ ආව අව ආදේශ දෙක වෙනවා කියන එකයි කියන්නේ. ආවස්සුවා ඉති ආවස්සුවා යන සූත්‍රයෙන් අම්හි අං විභක්තිය පරකල්හි ආවන්තස්ස ආව ආදේශයාගේ අන්තයක උත්තංවා විකල්පයෙන් උත්වයක් වේ. ඒ කිව්වේ ආව කියප එක ආවු වෙනවා. පැහැදිලිද? ආව කියන ආදේශයට ඒක ආවු වෙනවා. හරි. ආව ඒව හදාගන්න. ගාවුන් ගාවන් ගවන් යනුවෙන් පද සැකසී අන්ත අයන්නට උයන්නක් ගන්න. ඊළඟට යෝ දුතියා ඒ බහුවචන යෝ ප්‍රත්‍යයේදී ගාවෝ එයිදී ගාවෝ යනුවෙන් පදයක් සැකසේ. ගාවේන ගවේන යනු තතියා ඒක වචනයි. ගෝභි ගෝහි යනු තතියා බහුවචන පදයි. හරි. එතකොට ဒုတိယා තතියා පද හදන්නයි යන්නේ. ඒක අපි කාට හරි දෙන්නේ. මේ ဒုတိယා ඒක වචන පද. හදමු. හරි. ඡන්ද කිත්තිය සම්බන්ධයි. මේ පද හදන වෙලාව අපි අඩු කරගන්න මොන හරි ක්‍රමයක් ඊළඟට බලමු ඊළඟ දවසේ නේද? තනමක කතාවේ
නේද?
ඔකේ බෑන් අද හද උපතක් තියෙනවා ඔකේ හරි කියන හැම පදෙම වගේ
කියන පද තියෙනවා
සූත්‍රණේ වන්දනේ හද උපත තියෙනවා මේ ලියලා තියෙන එක හරියට ගාවෝ කිය මොකන්ද ශබ්දය පටන් ගන්න අර පුදන කොටම කියලා තියෙනවා ගෝදාන සියෝ අංගය ඒ වගේ නෙච්චර හිතන්න ඕනේ නෑ ඒක කර සිදුවීමක් වෙන්නේ නැති මං හිතියේ නෑ එතන පටන් ගන්නවා ඉතින් මොනවා හරි කන්න ඇති
ඕනේ
ඊට පස්සේ කොහට ඒක මේ තැන් තුනකින් හදාගන්න තැන් තුනක් කියනවා කෝ යන්නට ආව ආදී දෙකක් ගන්න ඕනේ. මේ ඕහට ආවාදේශය ගන්න එහෙම කෙරෙන ආව කිය පැහැදිලි වෙලියන ඒක තේරෙන පොතක තියෙන ඕහට ආව ආව ආයෙත් ඕහට ආව ඊළඟ එක අව අව හරි සූත්‍රය ඊට පස්සේ ඔය තැන් වල අපි හල් අකුරම ගම් කමන්නේ ලේසි ඒකට. ඔව් ඔව් ඔබනේ. දැන් හල් අකුර ගත්තොත් ඊළඟ එක කරන්නේ ඊළඟට ආවස්සුවා සූත්‍රේ ආයන්නට උයන්න ඒක ආ වයන් බුද ඒක දුම් ගන්න ඕන දෙකෙන් උයන් ගන්න එකට ගවන්නේ ඒකත් අයන්න අල්ව අවු නෑ නෑ ඔතන යටිකේ වෙන් කරගන්න අයන්න වෙන් කරගන්න අවු ගන්න තොර සූත්‍ර කීපයක් ලියෙන්න ඕන පුබ්බමදෝටික සූත්‍රය ඊට පස්සේ ආවස්සුවා සූත්‍රය ආවස්සුවා ඊට පස්සේ කොතනින්ම සරලෝපෝ ආදියත් කරමු සරලෝපෝ ණයේ පර බැ පොඩගේ සූත්‍ර ගොඩක් ලියන්න මේ කම්මෝනිග්‍රහිත සූත්‍රේ මේ කොටස එන්න ඕනේ ඔකටම ගන්න ආවස්සුව සරලෝපෝ නැතුව අම්මෝනිග්‍රහිත ජරපු පස්සේ මේකේ දිවෙන්න ඕන මේ මේ අංහට බිඳුවාද ඒක තමයි තමයි අම්මෝ සූත්‍රයෙන් කියෙන්න ඕන ඌ දැන් අංහට බිඳුවා ඔලෙන්නේ ඔයතරේ ඒක විතරක් ලියන්න අතන අම්මෝ කියන එක මකලා ඊට යට දෙන්න සමාන ලකුණු දාන්න ඕන ඒක ගැලවන්නේ නෙවෙයි සමන් නැත්නම් පෙට වෙනවා. ඊට පස්සේ යට මේ පදේ ඉවරයි ඇතිලා. සාවු නයි පරම් සූත්‍රයත් දෙන්නේ නෝ. මේ දෙකේ වෙන්නේ. කල් ගන්න මේක. හරි බලන්න how ඒ දෙකේ මේක කැපුවා කියන්නේ නෑ ඒක පද තුන හැදෙන හැටි ගාබුන් ගාවන් ගවන් කියන පදේ හැදෙනවා පද හැදෙනවා බහුවචනේ ගාවෝ කියන පදේ ප්‍රථමායක වචනේ හැදුණු විදිහටම තමයි ඊට පස්සේ ගාවේන ගවේන ගෝබි ගෝහි කියන ඒවා හදලා පෙන්නන්නේ නැහැ වෙනම සූත්‍ර නැහැ ඉතින් දැන් මේ කියපු සූත්‍ර වලින් මේ ටික හදා ගන්න පුළුවන් අර විදිහටම ගෝ ශබ්දේ ඕහට අවාදේශය ගත්තා අව ආදේශ දෙක ඕහට අවාදේශය ආවාදේශය එතකොට දැන් හිටින්නේ ගාව ගව කියන්නේ ඊට පස්සේ ඒකේ මෙතෙන් එකතු කරනවා නාහට ඒන ආදේශය ගාවේන ගාවේන කියලා පද දෙක හැදෙනවා. මොකද්ද මේ සූත්‍රය? නාහට ඊනාදීශය ගන්න.
තෝටි.
හ්ම්. අතෝ නේන. හරි එතකොට ඒ පද දෙක හදන හැටි ලේසි මේ විදිහට මේ සූත්‍ර වලින්ම අව ආවාදේශ දෙක ගත්තා නාහට ඒ නාදේශය ගන්න ඒවා ඉතින් පද හදන්නම ඕන නැත්තම් තේරෙන්නේ නැහැ හදන්න නැතුව බලන් හිටියට බෑ නේද ඒ නිසා මේ තනියෙන් හදන්න ඕන නිමල සීරාජ්තුන් ගැටලු එහෙම තිබුණාද නෑ හරි ඊළඟ කොටසට යමු ගාවසේ ඉති ගාවසේ යන සූත්‍රයෙන් සේ ස විභක්තිය පරකල්හි ඕස්ස ආවු පදාන්ත ඕකාරය හට ආව ආදේශය වේ ගාවස්ස ගවස්ස යනුවෙන් විකල්ප පද දෙකක් සැකසේ කොහොමද චතුත්ථී ඒකවචන පද තියෙන්නේ ගෝ ශබ්දයේ එච්චරද බහුවචනේ ගවන් ගුණන් ගෝණ හරි එතකොට දැන් මේ චතුත්ථි චට්ටි පද හදන්නයි යන්නේ එතකොට ගාවසී කියලා කියන්නේ ආදේශ විධාන සූත්‍රයක් මේකේ පද වෙන් කරලා අපි ගලපලා කිව්වොත් සේ ස ප්‍රත්‍යපර කල්හි ගෝ ගෝ ශබ්දයේ
අන්තය
ආව ආව යනාදේශ ඇත්තේ වේ. හරි, ඒ විදිහටයි පද කියලා තින්නේ. කොහොමද එතකොට පද හැදෙන්නේ? ගෝදන ස කියලා හිටිනවා. ඊට පස්සේ සකාරය පරකල්හි ඕහට ආව ආදේශය ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ අවම්හිච සූත්‍රයේ ච ශබ්දයේ බලෙන් සෙසු විභක්ති ප්‍රත්‍ය පරකල්හිත් හී නං හැර ඉතිරි විභක්ති ප්‍රත්‍ය පරකල්හිත් මේ ආව අව කියන ආදේශ දෙකම ගන්නවායි කියලා අපි කිව්වනේ. ඒ බලයෙන් අපි මෙතෙන්ද අව කියන ආදේශයක් ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ කොහොමද ගෝදන ස කියලා තියෙනවා? අපි මේ ආදේශය ගන්නේ ගෝ ශබ්දයේ අන්ත ඕකාරයේ. එක ආදේශයක් ගන්නවා ආව කියලා, අනිත් ආදේශය ගන්නවා අව කියලා. පැහැදිලි? ඊට පස්සේ සාගමෝතේ සූත්‍රයෙන් සකාර ආගමයක්, ඊට පස්සේ ගාවත්ස ගවත්ස කියලා පදිහෙද. පැහැදිලි ඇති? තතු නමාදු තතු නමම් ප්‍රතිම්හා යනාදී සූත්‍රයෙහි මේ සූත්‍රයේ භාගයයි දීලා තියෙන්නේ. සම්පූර්ණ සූත්‍රය පෙන්වන්නේ නැහැ. ඒ නිසයි මේ තතු නමාදෝ කියලා දීලා තියෙන්නේ. ඔව්, ආදෝ කියන එකේ තේරුම ආදී සූත්‍රයෙහි කියන එකනේ. සප්තමී පදේ රූප සිද්ධි පොතක් තියෙනවා නම් පෙන්වන්න තිබුණා. ගිහිම සූත්‍රය මෙතන පෙන්වන්නේ නැහැ. ඒ විදිය සූත්‍රයක් අච්චායනේ තියෙනවා. ඒ සූත්‍රයේ බලෙන් තමයි මෙතෙන් මේ පදේ හදන්න ගන්නෙ. ඒකයි මේ කියන්නේ. හරි. තතෝ අපි එහෙම කියමුකෝ. තතෝ නමං පතිම්හා කියන එකයි තතෝ නමම් පතිම්හා යන සූත්‍රයෙහි. තවත් කොටසක් තියෙනවා. චකාරේන චකාරය චකාරයෙන් නං ඉති අස්ස අං නං යන මේ විභක්ති ප්‍රත්‍යහට අං යන ආදේශය වේ. ඕස්ස අවෝච ඕ අන්ත යහට අව ආදේශයද වේ. ගවන් ගවන් යනුවෙන් පදයක් තැකති. ඊළඟ සූත්‍රයත් අපි කියලා ඉමු. සුහිනාසුච ඉති ඉහ සුහිනාසුච යන මේ සූත්‍රයෙහි චකාරේන චකාරයින් ගෝස ගෝ ශබ්දයහට ගුච ගු යන ආදේශයද වේ. විත්තේ විත්තය වූ කල්හි ගුන්නං ගුන්නං යනුවෙන් පදයක් සැකසේ. ගෝනං විකල්ප පක්ෂයෙහි විත්ත නොවි ආදේශ ආදියද නොවි ගෝනං යනුවෙන් පදයක් සැකසේ. තොටොන්න චතුත්ති බහුවචන පද හැදෙන හැටි. බහුවචන පද කීයද ආනන්දයන්ට? එකයි. දැන් කිව්වා අපි පද තුනයි. ගවන් ගුණන් ගෝණන් හරි. එතකොට එහෙමනම් ගවන් කියන පදේ හදද්දී අපි මේ සූත්‍රය කියලා හින්දි කියලා ඉමු. ඔව්, මේ සූත්‍ර අපි කලින් කියපු සූත්‍ර. ඔව්, සුහිනාසුච සූත්‍රය. සුහිනාසුච යනු ආදේශ විධාන සූත්‍රයි. සුහිනාසු යනුද ච යනුද පදයෝය පද දෙකකි. එතකොට තතෝ නමාදු කියලා. එතකොට අපි කිව්වා තතෝ නමම් ප්‍රතිංහා කියලා හිම සූත්‍රයක් තියෙනවා. එතකොට ඒ සූත්‍රයෙන් තමයි මෙතන ඒ සූත්‍රයේ චකාරයකින් මේ නං කියන විභක්ති ප්‍රත්‍යයට අං ආදේශයක් ගන්නවා. නං හට අං. ගෝහට තව ආදේශයක් ගන්නවා. ඊට මේක ද්විත්වයකුත් වෙනවා. පැහැදිලි. ඊට තවත් පදයක් හදෙනවා. අනිත් පදේ තමයි ගෝ ශබ්දයේ අන්ත ඕකාරයට අව ආදේශය ගන්නවා. නංහට අංග. මේ පළවෙනි පදේ, දෙවෙනි එක, තුන්වෙනි පදේ. ගවන් ගුණන් ගෝණන් මේ පැතිර හදපටි. එතකොට එක පදයක් කෙලින්ම ගෝ ධන නං කියලා විභක්ති ප්‍රත්‍ය ගත්තා කෙනින්ම ඒ විදිහටම මොකුත් කරන්න දෙයක් නැහැ ගෝ නං කියලාම පදයක් හැදෙනවා එකක් තව පදයක් ගෝ හට ගු කියලා ආදේශයක් ගන්නවා ඊට පස්සේ නං විභක්ති ප්‍රත්‍ය ද්විත්ව වෙනවා විභක්ති ප්‍රත්‍ය ව්‍යංජනේ ද්විත්ව වෙනවා මොන සූත්‍රයෙන්ද පරදේ භව උඨානි සූත්‍රයෙන් තමයි ද්විත්ව කරන්න තියෙන්නේ එතකොට ගු නං කියන එක ගුන් නං කියලා පදේ ද්විත්ව වෙලා හැදෙනවා ඊට පස්සේ ඕහට අව ආදේශය ගත්තා ගෝ ශබ්දයේ ඕහට අව ආදේශය නං හට අං ආදේශය ඊට පස්සේ පූර්වසර ලෝපාදිය කරලා පමුණුවල ගත්තම සර්ලෝකෝ සූත්‍රයෙන් ගවන් කියලා පදයක් හැදෙනවා
අර නම් මේක ආදේශය මේක තමයි
සතු
චේතනින්
ඒ කියන්නේ සූත්‍රය වෙනස්. ඔකේ අරන් නැද්ද?
මම
අපි මේ විදියට හදමු. නේද? කොට පංචමී පද ඒක වචනයේ කීයක් හැදෙනවද පංචමී ඒක වචනයි හතරයි පද හයක් හැදෙනවා කියමු බලන්න බහුවචනේවත් කියනවා ඊට පස්සේ වැඩි වෙනවා හතරයි කියලා දැන් අටක් විතර කියනවා මේ ඒ ටිකට ඉතින් සූත්‍ර වෙනම කියන්නේ නැහැ නේද කොහොමද හැදෙන්නේ කියමු බලන්න හැදෙන විදිය දීරානන්දාවිස්සකට පද හයක් හදනවා දැන් පංචමී ඒක වචනේ ඒකයි දැන් ඒ ටික අපි ඒ ටික කියලා ඉවර කරමු ගාවා ගවා ගවම්හා ගවම්හා ගාවස්මා ගවස්මා කියමු යනු පංචමී ඒක වචනයි
යනු පංචමී ඒක වචනයි
ගෝභි ගෝහි
ගෝභි ගෝහි
යනු පංචමී බහුවචනයි
යනු පංචමී බහුවචනයි
ගාවේ ගවි
ගාවේ ගවි
යනු සප්තමී ඒක වචනයි
යනු සප්තමී ඒක වචනයි
ගාවේසු ගවේසු
ගාවේසු ගවේසු
ගෝසු
ගෝසු
යනු සප්තමී බහුවචනයි
යනු සප්තමී බහුවචනයි
කොහොමද මේ පද හැදුනේ කියලා කියමු බලන්න ගෝතම වන්ද කවුද කියන්නේ හරි චිත්තස්ම කියමු බලන්න පළවෙනි පද දෙක දැන් පද හයක් හැදෙනවා ගෝ ශබ්දයේ පංචමී ඒක වචනේ කොහොමද මේ මුල් පද දෙක හැදෙන්නේ අපි ගෝ ධන විභක්ති ප්‍රත්‍ය ගෝ ධන ස්මා කියලා ගන්නවා
ඕහට
ඕහට ආව අව කියන ආදේශ දෙකක් ගන්නවා.
ඕකේ. එතකොට විකල්ප හයක් හැදෙනවා. කොහොමද?
කෝ ශබ්දයට කෝ ශබ්දයේ කෝහට කෝහට ආදේශ දෙකක් වෙනවා. ආව අවතිය. ඊට පස්සේ දැන් මේකට එකතු වෙනවනේ විභක්ති ප්‍රත්‍යය. එකතු වෙන්නේ උස්මා ප්‍රත්‍යය. එතනත් උස්මා. ඊට පස්සේ මේ විභක්ති ප්‍රත්‍යයට ආපහු වෙන ආදේශ තුන ගන්න. තුනක් කිව්වට එකදී වෙනස් වෙන්නේ නැහැ. ඒකම යෙදෙනවා. උස්මා ප්‍රත්‍යයම එතකොට ගා වස්මා කියලා පදයක් ලැබෙනවා. උස්මාහට මහා ආදේශයක් කියලා තව එකක් ලැබෙනවා. ගා වම්හා. ඊට පස්සේ අපි මුලට ගමු. ආ ආදේශය. ආ ආදේශේ ගාවා ගා වම්හා අවසානයේදී උස්මා වෙනස් වෙන්නේ නැතුව උස්මා කියලාම කිව්වා. එතකොට අව ආදේශය අරගෙන ඒ විදිහටම ආදේශ තුනම වෙනවා. ආ ආදේශය සුම්හා ආදේශය හැදෙනින් ටොටොන්න පද 6 හැදෙන විදිය. මෙතන කෝහට මේ ආදේශය ගත්තා. එතකොට ගාව කියලානේ මෙතන හිටින්නේ. මේ තුනක තුනම මෙතන ගාව කියලා පදේ හැදෙනවා. ගාව මෙතන ගාව. ගාවා ගාවම්හා ගාවස්ම. ගවා ගවම්හා ගවස්ම. සූත්‍රය එතකොට ඒ ටික මොකක්ද සූත්‍රය මේකට? එතකොට පංචමී බහුවචන පද හැදෙන හැටි ගැන පොඩ්ඩක් කියමු බලන්න. කවුද? ඔව්, මේකේ ඉතිරි මේ පද ටික පැහැදිලි. ඉතිරි එක ඒක පැහැදිලි. එතකොට චට්ටි පද තින්නලා නැහැ. එතකොට චතුත්ථිය වගේ දැනගන්න කියලාම එතකොට බහුවචන සප්තමී ඒකවචන. ඒකවචන පද මගේද? ගාවී ගාවී කියලා විතරයි මේක නම් තේන්නන්නේ. අනික පදත් එන්න පුළුවන්. ඒ ටික ඉතින් ලේසි හදාගන්න. ඒ නිසා ඒ ටික තේන්නන්නේ නේද? ඕ ගවම්හි ගවස්මි පදත් එන්න පුළුවන්. මෙතනදි තින් දැනට මේකේ තියෙන පද ටික හදාගෙන ගියත් ඇති ප්‍රමාණවත් අපිට ඉතිරි පදයක් දැක්කොත් ඉතින් තේරුම් ගන්න පුළුවන් මේ විදිහේ පදේකුයි මේක ඇදිලා තියෙන්නේ කියලා. පැහැදිලිනේ. එතකොට ඒ ලේසි පද විශේෂ පද විතරක් සමහර විට විතක පෙන්නන. අනිත් ඒවා පෙන්නන්නේ නැහැ. ඔව් ඔව්. උටයි. උස්මාස්මින්නම් වා සූත්‍රේම මෙතන ඒ ආදේශය ගත්තම මේ විදිහටම පද හැදෙනවා. එතකොට ගාවේ ගවේ ගාවම්හි ගවම්හි ගාවස්මින් ගවස්මින්. නමුත් ඉතින් බුද්ධ දේශනාවේ සියල්ලම යෙදෙනවද කියන එක තමයි ඉතින් බලන්න ඕන. එහෙම යෙදෙන්නේ නැත්නම් අපි හදලා තේරුමක් නැහැ නේද? හදන්න පුළුවන්. සූත්‍ර අපි දැන් කතා කරලා තියෙන සූත්‍ර වලින් මේ පද හදන්න පුළුවන්. හයක් හදන්න පුළුවන්. බහුවචනේ ඒකෙත් සූත්‍රත්‍ය අර විදිහටම ආදේශ දෙක ගත්තා ආව අව කියලා. එතකොට සූප්‍රත්‍යෙද්දි සුහිස්වාකාරෝ සුහිස්වාකාරෝ ඉ කියන සූත්‍රයෙන් මෙතෙන් ඒ කාර්යයක් වෙනවා. මේ අන්තය ඒ කාර්යයක් වෙනවා. ඔව්. මේක ආවේ වෙනවනේ. මේක අවි. ගාවේසු ගවේසු කියලා හිතෙනවා. එතකොට ගෝ ශබ්දය වෙනස් නොවි සූප්‍රත්‍යත් එකතු වුණාම ගෝසු කියලා පදයක් හැදෙනවා. තව මොනවා හරි ගැටලුවක් තියෙනවා ඉක්මනට කියමු බලන්න. විමල ජීවාශ්මතුන්ට ගැටලුවක් එහෙම තියෙනවා. තාම අපි පොඩ්ඩයි කලේ මේ ටික විතරයි. හරි. එහෙනම් පුල්ලිංග පද අවසන් වෙනවා. පුල්ලිංග ශබ්ද මේ වෙනකන් කතා කරපු ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. නැතුවෙති. අපි එහෙමනම් ඊළඟ ශ්‍රී ලිංග කොටසට යමු. නාම ඛණ්ඩේ ඉතිලිංග නාම ඛණ්ඩයෙහි ශ්‍රී ලිංග ශබ්දයෝ කියනු ලැබේ. කඤ්ඤා සි ලෝපෝ කඤ්ඤා ශබ්දයෙන් පරව සි විභක්තිය ලොප්වේ. ප්‍රථමා ඒක වචනයෙහි කඤ්ඤා යනුවෙන් පදයක් සැකසේ. එතකොට කොහොමද? කඤ්ඤා දනසි. මේක කියන්න ඕන නැහැ. ඊට පස්සේ සී විභක්ති ප්‍රත්‍ය ලොක් කරනවා. මොකෙන්ද? ඔව්, තේසතෝ ලෝපං සූත්‍රය. පරණේවත් මතක තියෙන්න ඕන, නැත්තම් බෑ. ඊට පස්සේ කඤ්ඤා කියලා ඉතිරි වෙනවා නේද? ආඝෝ ඉති, ආඝෝ යන සූත්‍රයෙන්, ඉත්‍යං ආකාරස්ස, ස්ත්‍රීලිංගයෙහි වැටෙන්නා වූ, ආකාරාන්ත නාමයන් හට, අපි ආකාරය හට කියලා ගත්තනම් හරි, පදාන්ත ආකාරය හට, ඝ සංඥා, ඝ යන සංඥාව දෙනු ලැබේ. යෝ ලෝකේ, යෝ විභක්ති ප්‍රත්‍ය ලොප් කළ කල්හි, කඤ්ඤා ප්‍රථමා බහුවචනයෙහි කඤ්ඤායයි පදයක් සැකසේ. පක්ඛේ, යෝ ලොප් නොවු පක්ෂයෙහි කඤ්ඤායෝ යනුවෙන් පදයක් සැකසේ. හරි, එතකොට ඔන්න කඤ්ඤා ඡබ්දයේ ප්‍රථමා ඒක වචන බහුවචන පද හදන්නයි යන්නේ. එතකොට ඒක වචන පදය කොහොමද හිටින්නේ? කඤ්ඤා දනති, සී විභක්ති ප්‍රත්‍ය ලොප් කරනවා, කඤ්ඤා කියලාම හිටිනවා. බහුවචනයේ කඤ්ඤා දන යෝ, ඊට පස්සේ යෝ විභක්ති ප්‍රත්‍ය ලොප් කරනවා. එතකොට ආපහු බහුවචනයේ කඤ්ඤා කියලා පදයක් හදෙනවා. මොන සූත්‍රයෙන්ද යෝ විභක්ති ප්‍රත්‍ය ලොප් කරන්නේ? ඒකෙන් පුළුවන්ද මේ මේ යෝ ප්‍රත්‍ය ලොප් කරන්න? ඒකෙන් ගපතෝජ සූත්‍රයෙන් තමයි. ඉතින් කියද්දි පුළුවන් කියන්න ඕනේ. යහපම ආපහු සද්ද නැතු ඉඳලා බෑ. ඒකෙන් පුළුවන් ග කියලා එතන තියෙනවනේ. ග ප තෝ කියද්දි එතනම කිව්වා ජල සංඥා දෙකත් අනුවර්තනය කරගන්න කියලා. ගප ජලතෝ යෝනං ලෝකෝ කියලා කිව්වේ. එතකොට ග ප ජල කියන සංඥාවන්ගෙන් පස්සේ යෝ ලොක් කරන්න පුළුවන්. දැන් මේ අපි කතා කරන්න යන්නේ ආකාරාන්ත ස්ත්‍රීලිංග ශබ්ද මුලින්. එතකොට මේ ස්ත්‍රීලිංගයන්ගේ යෙදෙන අන්ත ආකාරයට තමයි අපි ග කියන සංඥාව දුන්නේ. ග කියලා එතකොට කියන්නේ ආකාරාන්ත. පැහැදිලි නේ? එතකොට දැන් මේකට ඒ නිසා තමයි ගපතෝච යෝනං ලෝපෝ සූත්‍රෙන් තමයි ලොප් කරන්නේ. දැන් මේ ග සංඥාවෙන් පස්සේ තියෙන යෝත් ලොප් කරන්න පුළුවන්. පැහැදිලි නේ? එතකොට කඤ්ඤා කියලා එක බහුවචන පදයක් හැදෙනවා. එතකොට දැන් තියෙන්නේ කොහොමද? කඤ්ඤාදන යෝ එක හඳුන් බාන්න චන්දසමනායස් මාමේ මේ පද දෙක. ප්‍රථම බහුවචන උඩ ටික ඔක්කොම මකන්න වෙන. එයා බෙත් සූත්‍ර තිබ්බට කමන්නේ. සූත්‍රත් මකන්න වෙන. කඤ්ඤා සමානයි දිනවච උඩ මුඩු තවදී. ඉතින් එකක් දාන්න එක ඥාන. පඤ්ඤාදන සීයෝ. දෙක ලියා ගන්න ඕන දැන්. යෝ එක තැන් දෙක. කඤ්ඤාදන යෝ කඤ්ඤාදන යෝ. මේ වෙන කොහෙට උතර කියලා දාන්න. මම දයන්න වගේ එකට දාලා තියෙනවා. හරි ඊළඟ එකේ ලොක් කරන්න පැහැදිලි වෙලියන ඒක යොමු කියන සූත්‍රය එච්චර පද දෙක හැදෙන කඤ්ඤා කඤ්ඤා යෝ මේ දෙක ලියලා හරි නෑ එකට අදාළ තැනට විතරක් ගන්න ඕන. එතන හරි පැහැදිලි නේක නේද? එතකොට දුති ආලපනයේ කඤ්ඤා ශබ්දයේ ආලපනය කියමු බලන්න. දැන් මේවා ඔක්කොම ලියලා ඉන්න ඕන නැහැ. තනියෙන් හදා ගන්න ඕන කියලා. ඒ කඤ්ඤේ ඒක වචනේ පද එකයිද තියෙන්නේ? හරි වැඩේ. කොහොමද ඒක රියෙන්නේ? කඤ්ඤ කියලා නෙමෙයිද? බලන්න මුද්‍රණ දෝෂයක්ද කියන්නේ? කඤ්ඤ කියලා නේද තියෙන්නේ? හරිද? නම් කමන්නේ. කඤ්ඤේ කියලා තමයි ඉන්න ඕනේ. දැන් අපි අකාර පුල්ලිංග ශබ්දවල හැම තැනකම කතා කළේ අකාරාන්ත ශබ්දයක් නම් ඒ වගේ තැනක තිබුණේ ඒකාරාන්ත ආලපනයක් යෙදුනේ නැහැ ඒක වචනේ. මේක විශේෂ තැනක්. එතකොට ශ්‍රී ලිංගයේ ආකාරාන්ත ශබ්දවල ඒකාරාන්තව තමයි ආලපන ඒකවචන පදේ හැදෙන්නේ. ඒක විශේෂයි. දැන් ඒව මේතං සුමනී, ඒව මේතං සුමනී කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දැන් තියෙන සුමනා සූත්‍රය එහෙම සුමනාවිනි එය එසේමයි, සුමනාවිනි එය එසේමයි. එතකොට විසාකේ කියලා ආමන්ත්‍රණය කරපු තැන් ගොඩක් තියෙනවා විසාකාවට. එතකොට ඒ වගේ තැන්වල මේ ආලපන ඒකවචනයේ ඒකාරාන්ත පදයක් තියෙනවා ශ්‍රී ලිංග පදවල. ඒ පදේ හදන්නයි දැන් යන්නේ ආලපන ඒකවචන පදේ. අපි කියාගෙන යමු. ගතේච ඉති ගතේච යන සූත්‍රයෙන් ගස්ස ඒ ග සංඥාව ඇති ආලපන සී විභක්ති ප්‍රත්‍යයට ඒකාර ආදේශයක් වේ. හේ කඤ්ඤේ යනු ආලපන ඒක වචනයි. කඤ්ඤා කඤ්ඤායෝ යනු ආලපන බහුවචනයි. කඤ්ඤං යනු ဒုတိယා ඒක වචනයි. කඤ්ඤා කඤ්ඤායෝ යනු ဒုတိယා බහුවචනයි. හරි. එතකොට ගතේච යනු ආදේශ විධාන සූත්‍රයි. ගතෝ යනුද ඒ යනුද ච යනුද පදයෝය පද තුනකි. කොහොමද අපි ඒක පදවෙන් කරලා අර්ථ කියනවා? ගතෝ ච ග සංඥාව කෙරෙන් පර වූ ගස් ග සංඥය හට ඒ ඒකාර ආදේශයක් වේ. හරි. එතකොට මේකෙදිත් මේ පද හදද්දී අනිවාර්යයෙන්ම මේ ආඝෝ කියන සූත්‍රය හැම තැනකදීම මුලින් ලියවෙන්න ඕන. මොකද්ද ලියවෙන්න ඕන සූත්‍රය ආනන්දාශ්මතු? කොහෙදද ඒක ලියවෙන්න ඕන? කොහෙද ඒක ලියවෙන්න ඕන? ඒක බලන්න ඕනේ. දැන් කොහෙදද ලියන්න ඕන? ඕකාරාන්ත පොල්ලිංග ශබ්ද හදද්දිද? අකාරාන්ත ආකාරාන්ත ශ්‍රීලිංග පද හදද්ද. හරි. එතකොට අපි කලින් විදියටම දින වචන යුත්තන්හි ඒ අතරට මේ සූත්‍රයත් ඉන්න ඕන. දැන් ශ්‍රී ලිංගයේදී ආකාරාන්ත පද හදද්දී දැන් අපි අර ඉවන් නුවන්නා ජලා ඒ සූත්‍ර ලියන්නේ නැහැ. දැන් ලියන්නේ ඒ වෙනුවට ආඝෝ සූත්‍රය. පැහැදිලිනේ? එයි. දැන් ශ්‍රී ලිංග පද හදන්නේ ශ්‍රී ලිංග ආකාරාන්ත පද. ඒ නිසා ආඝෝ සූත්‍රයයි ලියවෙන්න ඕන. ඊට පස්සේ දැන් අපි හදන්න යන්නේ ආලපන ඒක වචන පදේ. පඤ්ඤාදන සි ආලපන ඒක වචනයේ යෙදෙන සි තත්වය. ඊට පස්සේ අපි මේ කතා කරපු සූත්‍රයෙන් සිහට ගතේච කියපු සූත්‍රයෙන් සිහට ඒ ආදේශයක් ගත්තා. පැහැදිලි. මේක පූර්වස්වර ලෝපය කරලා ඒ හට පමුණුවලා ගත්තම කඤ්ඤේ කියලා පදයක් හැදෙනවා. හරිද? ඊට පස්සේ බහුවචන පද හැදෙන විදිය කලින් එකේ වගේමයි. ඒකේ වෙනසක් නැහැ. ဒုတိယායක වචන පදේ කඤ්ඤං ඒකෙත් වෙනසක් නැහැ. ඉතින් මේ පූර්වස්වර ලෝපය කරා තරලෝප සූත්‍රයෙන් සමනෝපම කඤ්ඤං කියලා පදේ හැදෙනවා. බව ඒකේ බහුවචන පද දෙකත් ලේසි. ඊළඟ සූත්‍රය අපි කියමු. ආය ඒක වචනස්ස ඉති ඒව. ආය යනුද ඒක වචනස්ස යනුද මතු සූත්‍රයෙහි යෙදේ. ගතෝ නාදීනං ඉති ගතෝ නාදීනං යන සූත්‍රයෙන් නා දේක වචනානං ආයෝ මොකද්ද කියපු වචනේ? නා ඒ කිව්වේ නා ආදී ඒක වචනයන් හට ආය යන ආදේශය වේ. කඤ්ඤාය යනු තතියා ඒක වචන පදයයි. කඤ්ඤාභි කඤ්ඤාහි යනු බහුවචන පදයි. කඤ්ඤාය යනු චතුත්ථ ඒක වචනයි. කඤ්ඤාණං යනු චතුත්ථ බහුවචනයි. හරි, අපි එතකොට හදන්න යන්නේ තතියා ඒක වචන පදේ. පඤ්ඤාදන විභක්තිපත්ති පතියාවේ නා විභක්තිපත්ති. එතකොට කඤ්ඤානා නේද පදේ හැදෙන්නේ? එහෙමද? ඔව්. නාහට ආය ආදේශයක් ගන්නවා. මොකද්ද සූත්‍රය? අපව කියමු බලන්න. එතකොට ඒකේ තේරුම නාදීනං කියන එකේ අපි ඒ ටික නා ආදී ඒක වචන ප්‍රත්‍යයන්ට කියන එකයි. නා විභක්ති ප්‍රත්‍ය මුල් කොට ඇති ඒක වචන ප්‍රත්‍යයන්ට තමයි ආය ආදේශය වෙන්නේ. වැදගත්. එතකොට අපි මේ සූත්‍රයක් කියමු. ගතෝ නාදීනං යනු ආදේශ විධාන සූත්‍රයි. ගතෝ යනුද නාදීනං යනුද පදයෝය. එතකොට අපි ඒකේ පද ගලපලා අනුවර්තිත පදත් එක්ක අර්ථ කියනවා. ගතෝ ග සංඥාව ඇති ආකාරාන්ත පදයන් කෙරෙන් පර වූ නාදීනං නා විභක්ති ප්‍රත්‍ය මුල් කොට ඇති ඒක වචනානං ඒක වචන විභක්ති ප්‍රත්‍යයන් හට ආය ආය යන ආදේශය වේ.
ආය යන ආදේශය වේ.
පැහැදිලිනේ? ඊට පස්සේ කොහොමද හැදෙන්නේ මේක කරන්නේ? කඤ්ඤාදන ආය කියලා දැන් තියෙනවා. ඊට පස්සේ පූර්වස්වර ලෝපය සරලෝපෝ සූත්‍රයෙන් ඊට පස්සේ පමුණුවපුවම නයි පරන් සූත්‍රයෙන් කඤ්ඤාය කියලා පදේ හැදෙනවා. එතකොට කඤ්ඤාණං කියන පදේ හැදෙන්නේ කොහොමද කියමු බලන්න. මේ මේකේ මොකුත් වෙන්නේ නැහැ. බය වෙලා වගේ කටිය බලන් ඉන්නේ නේද? ඉතින් නිකම්ම විභක්ති ප්‍රත්‍ය කිතු කරනවා. කඤ්ඤාදන නම් විභක්ති ප්‍රත්‍ය බහුවචන. අපි දැන් මේ කියේ තතියානේ කියන ප්‍රශ්නේ. ඔව්. ඊට පස්සේ හී බී දෙක මේකේ බහුවචන දෙක ගත්තම කඤ්ඤාභි කඤ්ඤාහි කියන දෙකත් ඉතින් මේති. හී විභක්ති ප්‍රත්‍ය ගත්තා. එකක් ඒ විදිහටම ගන්නවා. අනිත් එකට හී හට බී ආදේශය ගත්තා. කඤ්ඤාභි කඤ්ඤාහි කියලා පද දෙක හැදෙනවා. චතුත්ථ ඒක වචනෙත් එතකොට තතියා ඒක වචනේ හැදුණු විදියමයි. ගතෝ නාදීනං සූත්‍රයෙන්ම ස විභක්ති ප්‍රත්‍යයට ආය ආදේශය ගන්නවා. සයන්නට ආය. ඇයි විමල ජීවාෂ්මතු මේකට ආය කියලා ආදේශයක් ගත්තේ? මොන සූත්‍රයෙන්ද මේක ගත්තේ? ස ප්‍රත්‍යයට ආය.
ගතෝ නාදීනං.
ගතෝ නාදීනං. ඊට පස්සේ ඒකේ චතුත්ථී එක වචනේත් කඤ්ඤාය කියලාමයි පදේ හැදෙන්නේ. ඉතින් මතක තියාගන්න තියෙන්නේ තතියාවේ ඉඳන් කඤ්ඤා ශබ්දයේ ආකාරාන්ත ශබ්ද හැම එකකම ආය කියන ආදේශය ඇවිල්ලා පදයක් හැදෙනවා. හරි ලේසි නේද? දැන් අපිට පාළි වාක්‍යයක් ලියන්න වුණොත් නම් ටීචර් මතක් කර කර ඉන්න දෙයක් නැහැ. ආකාරාන්ත පදයක නම් කඤ්ඤාය වගේම ලියනවා නේද? ඉතිරි ඒක වචන ප්‍රත්‍ය මුල් කොට කිව්වත් හරි. ඒ කියන්නේ නා වලින් පස්සේ තියෙන ඒක වචන ප්‍රත්‍ය. එතකොට නා වලට කලින් තිබුණු අං ආදියට හිමුණියේ නැහෙනි. නා වලින් නා කියන ඒක වචන ප්‍රත්‍යයෙන් පටන් ගන්න ඊට පස්සේ යෙදෙන ඒක වචන ප්‍රත්‍යයන්ට තමයි ආය ආදේශය වෙන්නේ. නාදීනම් කියලා කිව්වේ ඇයි? ඇයි නා කියලාම ගත්තේ?
අර දෙක හැදලා
ආ ඒ දෙක අර ඒ දෙකට ඒ ආදේශය වෙන්නේ නැති නිසා ඈ. හරි. තොර චතුත්ති චට්ටි පදත් හදලා ඉවරයි. ඊළඟට අපි කියමු ගපතෝ ස්මින් යංවා යනු ආදේශ විධාන සූත්‍රයි. ගපතෝ යනුද ස්මින් යනුද යං යනුද වා යනුද පදයෝය පද හතරකි. ගපතෝ ග ප සංඥන් කෙරෙන් පර වූ ස්මින් ප්‍රත්‍යයට වා විකල්පයෙන් යම් යම් යන ආදේශය වේ. අපි වෘත්තියක් කියමු. ගපේහි ග ප සංඥාවන්ගෙන් පසුව යෙදෙන ස්මිනෝ ස්මින් ප්‍රත්‍යහට වා විකල්පයෙන් යං හෝති යං යන ආදේශය වේ. කඤ්ඤායං කඤ්ඤාය යනු සප්තමී ඒක වචන පදයි. කඤ්ඤාසු යනු සප්තමී බහුවචනයි. දීරානන්දස් මහදම බලන්න සත්තමී ඒකවචන පද දෙක. නිමල ජීවායස් මහම නම් බහුවචන පදේ හදනවද? ඉති හදන්න දෙන්නේ. නේද? ඕනේ. කඤ්ඤා ශබ්දේ නම් හරි ලේසි නේද හදන්න. මේ යයන් අදාලා පටන් ගත්ත එහිම නාම පදයක් තියෙනවා කඤ්ඤාය කියලා. දැන් කීයක ලියන්න ඕනද?
අරකෙනින්
සූදු දෙන්න උතන හදන්නේ බහුවචන ප්‍රත්‍ය දහන්නේ යන කමාවක් දාන්න ඕන අපිට හරි ඉතින් ටික මම හදන්න හරි ඉක්මන් කියන්න ප්‍රඥාදම ඉක්මින් හට ආය ඉරක් ගන්න සූත්‍රය ගතෝ නාදීන ඒවා වරහන් කරන්නේ ඔය සූත්‍රේ ලියන ඊට පස්සේ ගපතෝස්මින් යම් වා කියන සූත්‍රයෙන් ඊට යට උතර මොකුත් තියන්නේ ඊට යට කියනවා. එතකොට මේ ඔක දැන් වෙන් කරලා පෙන්වන්න ඕන නෑ නේ. වෙන් කරලා පූර්වස්තර ලෝක කරලා ඊට පස්සේ මේක ලොක් කරලා මේකට පංගුවල දෙනවා. මේක ලොක් කරලා ආයියන් නෝ මේ ඕකේ ඉතර කරන්නේ මේ කොට විදිහ ලියන්න. හරි. කොබමද ඔටික සරලවපු නයිතර හරි අනිත් පදේ පඤ්ඤාදන ස්මින් ස්මින් හට යම් මේ වට යටි ඊටත් යටි හරි සූත්‍රය යටින් උත්තර දෙක දිය ඊළඟ අපි එතකොට දැන් ආකාරාන්ත ස්ත්‍රීලිංග ශබ්දත් අවසන් වෙනවා. පැහැදිලිද? ඒක මේ වගේ මේ රීතිය එතකොට මතක තියාගන්න ඕනේ. දැන් මේක කඤ්ඤා ශබ්දයට විතරක් නෙවෙයි නේද? සියලු ආකාරාන්ත ස්ත්‍රීලිංග ශබ්දවලට මේ රීති ටික පොදුයි. ඒකයි දැන් ව්‍යාකරණයක තියෙන වටිනාකම. දැන් අපි මේ බලාගෙන යන එක ශබ්දයක් විතරනේ. දොර මේ රීති ගොඩනගන්නේ සියලු ඊට සමාන ශබ්ද වලට බලපාන විදියටයි. ඒකයි දැන් ව්‍යාකරණ සූත්‍රයක තියෙන වටිනාකම තියෙන්නේ ඒකයි. අපි මේ එක පදයක හදාගෙන ගියාට ඒ ඊට අදාළ සියලුම ඒ රීතියට යටත් වෙන ඒ වර්ගයේ සියලුම නාමපදයන්ට මේ රීතිය අදාළ වෙනවා. ඒ නිසා ඒතකොට කඤ්ඤා ශබ්දේ වගේ වර්ණගෙන අනෙක් සියලු ශබ්දවලටත් මේ රීතිය ඒ විදිහටම අදාළ වෙනවා. පැහැදිලි නේද දැන්? ඒකයි ඉතින් අර ඒ වගේ රීති ගොඩනගනවා කියන එක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. ඒකයි දැන් ඔය ව්‍යාක
සම්හාරයව දැන් උකාරාන්තයේ
තියෙන සම්හාර සූත්‍ර බලපාන. ඔව් දැනට මේ කතා කරපු සම්හාර සූත්‍රත් බලපාන. හරි. අපි ඊට පස්සේ දැන් ඉකාරාන්ත ස්ත්‍රීලිංග ශබ්දයි කතා කරගෙන යන්නේ. ඉකාරාන්ත ස්ත්‍රීලිංග ශබ්ද මොනවද? ඒ වගේ තියෙන ශබ්ද වර්ණගී පොතේ තියෙන්නේ මොකක්ද? ස්ත්‍රීලිංග ඉකාරාන්ත ශබ්ද වර්ණගී කොහොමද තියෙන්නේ? කීව වැරදි. මුලින්ම පටන් ගත්තේම කිව්වේ රත්ති කියලා. එතන කෙටි රත්ති රත්ති රත්තියෝ. එතකොට කියම් බලන්න කොහොමද මුලින්ම රත්ති ශබ්දය හැදෙන්න
ඇත්තේ?
හරි කියාගෙන යමු. රත්ති සිලෝපෝ.
රත්ති සිලෝපෝ.
රත්ති ශබ්දයෙහි.
රත්ති ශබ්දයෙහි.
සැකතීම කියනු ලැබේ.
ප්‍රථම
ඒක වචනයෙහි.
ප්‍රථම ඒක වචනයෙහි.
සී විභක්ති ප්‍රත්‍ය ලොප් වේ.
සී විභක්ති ප්‍රත්‍ය ලොප් වේ.
රත්ති යයි පදයක් සැකසේ.
රත්ති යයි පදයක් සැකසේ.
තේ ඉති ක්‍යාපෝ. ඉති තේ ඉති ක්‍යාපෝ යන සූත්‍රයෙන් ඉත්‍ය නිවන් නුවන්නානං. ඒක එතකොට පදවෙන් කරන්නේ ඉත්‍යං ඉවන්න උවන්නානං කියන එකයි. ස්ත්‍රීලිංගයෙහි ඉවර්ණ උවර්ණයන් හට
ඉවර්ණ
උවර්ණයන්
හට
ප සංඥාව
කරනු ලැබේ.
යෝ ලෝප දීඝා.
යෝ ලෝප දීඝා.
ප්‍රථමා බහුවචනයෙහි යෝ විභක්ති ප්‍රත්‍ය ලෝපයද.
යෝ විභක්ති ප්‍රත්‍ය ලෝපයද.
පදාන්ත ස්වර දීර්ඝයද.
පදාන්ත ස්වර දීර්ඝයද.
සිදු කරනු ලැබේ.
සිදු කරනු ලැබේ.
රත්ති.
රත්ති.
යනුවෙන් බහුවචන පදයක් සැකසේ. පක්ඛේ.
පක්ඛේ.
දීර්ඝය නොව පක් කොටගින්ද. යෝ ලෝපය නොව පක්ෂයෙහි.
යෝ ලෝපය නොව පක්ෂයෙහි.
රත්තියෝ.
රත්තියෝ
යයි පදයක් සැකසේ.
රත්තියෝ යයි පදයක් සැකසේ.
තථාලපනේ.
තථාලපනේ.
ආලපනයෙහිද එසේය.
ආලපනයෙහිද එසේය.
රත්තින් රත්ති රත්තියෝ.
රත්තින් රත්ති රත්තියෝ.
යනු.
යනු.
ဒုတိယා ඒක වචන බහුවචන පදයෝයි. ඒවා දැන් අපි වෙන් කරලා කියන්න ඕනේ. ඒකත් බැරි නම් ඉතින් මෙච්චර කාලයක් කරලා නේද? ඔව්. ඒ නිසා ඒවා දැන් රත්තින් කියන්නේ ඒක වචනේ කියලා ඉතින් තේරෙන්නේ පාය නේද? හරි. එතකොට ඔන්න රත්ති ශබ්දයේ පද හදන්න යන්නේ. අපි දැන් මෙතන කාඝෝ කියන සූත්‍රය නෙවෙයි දැන් ගන්නෙ. අපි ග සංඥාව දුන්නේ ආකාරාන්ත ශ්‍රීලිංග ශබ්දයන්ට. දැන් අපි මේකට දෙන සංඥාව තමයි මොකක්ද? කියන්නේ? ඔව්. තේ ඉතික්ඛාපෝ කියන සූත්‍රයෙන් ප කියලා නමක් දෙනවා. මොනවටද? ස්ත්‍රී ලිංගයේ යෙදෙන ඊහන්ත උහන්ත මේ සියල්ලටම ස්ත්‍රී ලිංගයයි. ස්ත්‍රී ලිංගයේ යෙදෙන මේ සියලු ඒවාට අපි ප කියලා නමක් දෙනවා. පැහැදිලි නේ නේද? අපි ඔය කලින් කිව්වා මේ ටික දුන්නා. එතකොට ඒ සංඥාව දෙන සූත්‍රය තමයි දැන් අපි මේ කියන්නේ. තේ ඉතික්ඛාපෝ යනු සංඥා සූත්‍රයි. තේ යනුද ඉතික්ඛා යනුද පෝ යනුද පදයෝය පද තුනකි. අපි ඒ වගේ අර්ථ කියමු. ඉත්තික්ඛා ස්ත්‍රී අර්ථය ප්‍රකාශ කරන්නා වූ තේ ඒ ඉවර්ණාන්ත උවර්ණාන්ත පදයෝ පෝ ප සංඥාව ඇත්තාහු එති. පැහැදිලිද? එතකොට පද වින් කරගන්නේ මේ විදිහටයි. එතකොට ඉත්තික්ඛා කියන කේ තේරුම ඉත්‍යා ආඛ්‍යා ඉත්තික්ඛා කියලායි පදේ හැදෙන්නේ. ඉත්‍යා ආඛ්‍යා, ආඛ්‍යා කියන එක කියන්නේ ප්‍රකාශ කරනවායි කියන එකයි. එතකොට ආඛ්‍යාත කියන පදෙත් හැදෙන්නේ ආචික්කතීති කියලානි, ක්‍රියං ආචික්කතීති ආඛ්‍යාත කියන පදෙ. එතකොට ආඛ්‍යා කියන එකේ තේරුම ප්‍රකාශ කරනවා කියන එකයි. එතකොට ස්ත්‍රී අර්ථය ප්‍රකාශ කරන්නා වූ ඉවර්ණ උවර්ණයන්ට, ඉවර්ණ උවර්ණාන්තයන්ට අපි දෙන නමක් තමයි ප කියලා කියන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි දැන් මේ සූත්‍රය තමයි මෙතන ඉඳන් ඉස්සරහට හදන සියලු ස්ත්‍රී ලිංග පදවලදී මුලින් අපි ලියන්නේ ඉවන් උවන්නා ජලා කියලා අර ලිව්වා වගේ. දැන් අපි ලියන්නේ මේ සූත්‍රය තේ ඉතික්ඛාපෝ. ඒක මතක තියෙන්න ඕන. හරි. අපි ඊට පස්සේ දැන් ප්‍රථම ඒක වචනේ හදන හැටි කිව්වා. සීලොක් කරනවා. ප්‍රථම බහුවචනය හදන හැටිත් අපි කිව්වා. ඊට පස්සේ රත්ති දන යෝ. රත්ති ඊට පස්සේ කොහොමද මේකේ විකල්ප දෙකයි. එකදි ඉතින් මොකුත්ම කරන්න දෙයක් නැහැ. මේ විදිහටම තියෙනවා. එතකොට රත්තියෝ කියලා පදයක් එදෙනවා. අනිත් පක්ෂයේදී රත්ති ශබ්දයෙන් පස්සේ යෝ ලොක් කරනවා. මේ අන්තය පදාන්තේ දීර්ඝ කරනවා. මෙතනම එහෙම දීර්ඝ කරන්න එපා නේද? අර ඒවත්ින් ඒ සූත්‍ර ලියලා කියන්න තියෙන එක මොකද්ද? සූත්‍රය මේ පදාන්තය දීර්ඝ කරන සූත්‍රය. කත නිකාර ලෝපේසු යෝසු කත නිකාර ලෝපේසු දීඝං. හරි. ආලපනීත් එතකොට ඒ වගේමයි. හේ රත්ති රත්ති රත්තියෝ ඒ විදිහටයි පද හැදෙන්නේ. ဒုတိယවත් එතකොට රත්ティン කියන පදේ විතරයි වෙනස් වෙන්නේ. කොහොමද විමල ජීවාෂ්මතුන් ඒකේ පද හැදෙන්නේ? ဒုတိယ ඒකවචනේ සූත්‍ර ටික ඉක්මනට කියාගෙන යමු. ဒုတိယ ඒකවචනේ. ඔව්. අං ප්‍රත්‍යේකතු කරනවා. ශබ්දේ මොකද්ද? නෑ මං අහන්නේ කොහොමද දැන් පද තියෙන්නේ? ලියනවා වගේ දැන් කියාගෙන යන්න ඕන. රත්තිද ඊයන්නද යන්නද උයන්නද රත්ති දන අං දුතිය ඒකමි වත්තබ්බේ ඒක වචන ඊට පස්සේ ඒකමි වත්තබ්බේ ඒක වචනන් රත්ති දන අං ඊට පස්සේ
අංගයකට
බින්දුවද? දැන් එතකොට ඔක මුල් සරේ ලොක් කරගත රත්තන් වෙනවනේ. හරි වැඩි. එහෙම වෙන්නේ නැද්ද? එහෙනම්
රත්තියේ
අම්මෝ නිග්‍රීතං ජලතේහි කියන සූත්‍රයෙන් අංහට බිඳුවක් ආදේශ කරනවා. එතකොට රත්ත්‍යින් පැහැදිලි. දැන් පේනව නැද්ද? දැන් කොච්චර එතකොට දෙයක් හිතන්න ඕනද? කොයි කොයි තැන් වලට මේක ගැළපෙනවද කියලා හිතන්න ඕනද? ව්‍යාකරණ සූත්‍රයක් ওই විදිහට රචනා කරද්දි දැන් අම්මෝ නිග්‍රහිතං ජලපේහි කියලායි කියන්නේ. ජලප කියන ඒවා පිටිපස්සෙන් තියෙන්නේ. අනිත් ඒවා දිහා එතන ඝ එකකුත් නැහැ. පැහැදිලිනේ. ඝ එකක් නැහැ. අන්න ඒ වගේ ඉතින් ඒ යෙදෙන තැන් ටික බලලා ඒ විදිහට කියන්න තියෙනවා. අපි ඊළඟ සූත්‍රයේ කියමු. ඒක වචනස්ස නාදීනං ඉති ඒව ඒක වචනස්ස යනුද නාදීනං යනුද මතු සූත්‍රයේහි යෙදේ පතෝ යා ඉති පතෝ යා යන සූත්‍රයෙන් නා දේක වචනානං නා ආදී ඒක වචන තත්ත්වයන් හට
යා
යා යන ආදේශය වේ පතෝ යා යනු ආදේශ විධාන සූත්‍රයි පතෝ යනුද යා යනුද පදයෝය අපි පදවෙන් කරලා අර්ථ කියනවා පතෝ ප සංඥාවෙන් ප සංඥාව ඇති පදාන්තයන් කෙරින් පරව ඒක වචනානං නාදීනං ඒක වචන වූ නා ආදී විභක්ති ප්‍රත්‍යයන්ට යා යා යන ආදේශය වේ ප්‍රත්‍ය යනු තතියා ඒක වචනයි ප්‍රත්‍තිභි රත්තිහි යනු තතියා කරණ බහුවචනයි ප්‍රත්‍ය යනු චතුත්ති චට්ටි ඒක වචනයි ප්‍රත්‍තිනං යනු චතුත්ති චට්ටි බහුවචනයි ප්‍රත්‍යං රත්‍ය යනු සත්තමී ඒක වචනයි ප්‍රත්‍තිසු යනු සත්තමී බහුවචනයි හරි. එතකොට ඔන්න රත්ති ශබ්දය ඉවර වෙනකන් පද හදන විදිය මේ කිව්වේ. එතකොට පතෝ යා කියන සූත්‍රයෙන් අපි අර කලින් කතා කළානේ ගතෝ නාදීනං කියපු සූත්‍රයෙන් ආකාරාන්ත ශ්‍රීලිංග පදවල ආය ආදේශයක් ගන්නවා කියලා කිව්වේ. මේ මෙතන ඉඳන් මේ ශබ්දවලදී යා කියලා ආදේශයක් ගන්න. හරි ලේසි. ඒක වචන ඔක්කොටම යා කියලා ආදේශයක් ගන්න. හරි ලේසි. පතෝ යා. එතකොට ප්‍රතිශබ්දය සතිය ඒක වචන පදේ අපි හදන්න යන්නේ නා විභක්ති ප්‍රත්‍ය ඊපස්සේ නාහට යා ආදේශය සූත්‍රය මතෝ යා ඊට පස්සේ චතුර්ථී ඒක වචනයේදී මේ විදිහටම සයන්නට යා ආදේශය සූත්‍රය ඒකම තමයි අනිත් ඒවා ස්මින් උස්මා ස්මින් මේ හැම එකේදීමත් ඒක වචන ප්‍රත්‍යවලදී යා ආදේශය ගන්නවා මේ සූත්‍රේ. එතකොට මේකේ බහුවචන පදේ තතියා බහුවචන පදේ හි විභක්ති ප්‍රත්‍ය. එතකොට රත්තිහි කියලායි තියෙන්නේ. එතකොට කොහොමද වෙන්නේ? පදේ හැදෙන්නේ දීර්ඝ වෙනවා පදාන්තය සූත්‍රය සුනං හි සුච යන්න ඊ යන්න කෙ ඒව පුළුවන් නේ ලේසි වැඩි සමහරෙකුට මං හිතන්නේ ලේසි වැඩි නිසා නින්දත් යනවා නේද කොමිටින් ලියලා පෙන්නන්න ඕනේ ඒ දීර්ඝ වෙන තැන. එතකොට චතුත්ති ඡට්ටි බහුවචන රත්ති දන නම් කොහොමද පදේට උඩ හැදෙන්නේ? චතුත්ති ඡට්ටි බහුවචන පදේ රත්ති නන්ද රත්ති නම් එතනත් වෙන්නේ. එතකොට මේ සූත්‍රයෙන්ම ඊකාරය දීර්ඝ වෙනවා. රත්තින පැහැදිලිද? හරි, අපි එහෙමනම් ඊකාරාන්ත පද හදලා ඉවරයි. දැන් ඊකාරාන්ත ශ්‍රී ලිංග පද හදන්නයි යන්නේ. නදී ඊකාරාන්ත නදී ශබ්දය පහත පරිදි සැකති. එතකොට ප්‍රථම ඒක වචනේ හදන විදිය ගැන ඉති සී ලෝපෝ මොකුත් කියලා නැහැ. හැබැයි ඒ වුණත් මේකෙත් සී විභක්ති ප්‍රත්‍ය ලොක් කරනවා. ප්‍රථම ඒක වචනේ එතකොට නදී කියලාමයි පදේ හැදෙන්නේ. නදී දන සී සී ලොක් කරනවා නදී කියලාම පදේ හැදෙනවා. තේ සංරත්තිව සෙසු පද සැකසීම ප්‍රත්‍ති ශබ්දය මෙනි අගත්තා ආකාරාන්ත නොවන බැවින් රස්සෝ ඒව විශේෂෝ කෙටිවීමම විශේෂයයි. එහෙම නැත්නම් රස්ස වීමම විශේෂයයි. ඒ මොකද්ද කිව්වේ? රස්ස වීම විශේෂයි කිව්වේ මොකක්ද? මේ රස්ව වෙනවයි කියන එක කතාව කිව්වේ කොතනදද? ඒ රස්ව වෙන්නේ අනේ තැන්වල. එතකොට ඒ නදි දැන් යා කියන ආදේශය අපි මේ තැන්වල ගත්තා වගේම පතෝ යා සූත්‍රයෙන් යා කියලා ආදේශය ගන්නවා. දැන් තතියා එක වචනේ ගමුකෝ. නදී දන යා නෙවෙයි නදී දන නා කියලා තියෙන්නේ. එතපි නදීනා හිම නෙවෙයි හැදෙන පදේ නේද? හැදෙන්නේ නදියා කියලා. එතකොට ඒ නිසා ඒ දීර්ඝවත් නෙවෙයි තියෙන්නේ. නාහට අපි යා ආදේශය ගත්ත පතෝ යා සූත්‍රයෙන්. එතකොට දැන් තියෙන්නේ නදියා කියලා. එතකොට කෙටි කරනවා මොකෙන්ද සූත්‍රය?
අබෝර
ආරෝහණ ඔව් අඝෝරප්ස සූත්‍රයෙන් තමයි ගන්න වෙන්නේ. ඔව් අඝෝරප්ස සූත්‍රයෙන් කෙටි කරනවා. එතකොට මෙතන නදියා කියලා පදයක් ඇතේ. ගන්න නොවන නිසා. ඔව්. ඔව්. ඒක අඝෝරස්ස කියලා ඒ සූත්‍රයෙන් ඒකට ග නොවන නිසා මේකෙන් රස්ව කරන්න පුළුවන්. ඒකට ග සංඥාවේදී රස්ව කරන්නේ නැහෙනේ. ඒ නිසා තමයි අඝෝරස්ස ඒක වචන යෝසුපිච කියන සූත්‍රයෙන් ඒකට එතනදී රස්ව කරන්නේ නැහැ. අනිත් තැන්වලදී දීර්ඝ පදාන්තයෝ කෙටි කරනවා. හරි. යාගු රත්තිව උකාරාන්ත යාගු ශබ්දය රත්ති ශබ්දය මෙනි.
ඒක වචන ප්‍රත්‍ය සියල්ලම යෝ ප්‍රත්‍යයි තියෙනවද?
ඒක තේරුම මොකද්ද? අඝෝ කියද්දි
ඒක
වචන සියල්ලමයි, ඒක වචන ප්‍රත්‍ය සියල්ලමයි,
යෝ ප්‍රත්‍යයේදී
රස එන්නේ මේක නා. මේකත් ඒක වචන ප්‍රත්‍යනේ. නා කියන්නේ ඒක වචන ප්‍රත්‍යයක් තමයි. මාතු භීතු දුහිත්වාදයෝ මාතු භීතු දුහිතු ආදී ශබ්දයෝ පිතේව පිතු ශබ්දය මිනි ජම්බූ නදීව ඌකාරාන්ත ජම්බූ ශබ්දය නදී ශබ්දය මෙනි. හරි. ඔන්න පද ටික ඔක්කොම හදලා ඉවර කළා නේද? එතකොට මේ දැන් ඔන්න ඌකාරාන්ත පදවලට එනකම්ම ශ්‍රී ලිංග පද හැදෙන විදි ගැන කෙටියෙන් කියාගෙන ගියා. ඉතින් ඒ වගේ වෙනස්කම පදාන්තය විතරයි. යදෙන සූත්‍රවලත් මේ තැන්වල බොහෝ තැනක වෙනස්කම් වෙන්නේ නැහැ. මොකද ප ශබ්දය ගත්තේ ඊ උ දෙන්නටම නිසා. ඒ නිසා සූත්‍රවල වෙනසක් බොහෝ විට වෙන්නේ නැහැ. බොහෝ සූත්‍ර එක සමානයි. ඒ ටික ඉතින් හිමීට දැන් බලාගෙන යන්න ඕන. මේ පද කොහොමද හැදුනේ කියලා බලාගෙන යන්න ඕන. ඉතින් බාලාවතාරෙත් ඒවා වෙන වෙනම පෙන්වන්නේ නැහැ. කඤ්ඤ ඉතිත්‍ථිතේ කඤ්ඤ යයි සිටි කල්හි ඉත්‍යමතෝ ආපච්චයෝ ඉත්‍යමතෝ ආපච්චයෝ යන සූත්‍රය යෙදි. ඉත්‍යමතෝ ආපච්චයෝ යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. ඉත්‍යං යනුද අතෝ යනුද ආපච්චයෝ යනුද පදයෝය. මෙහි පද තුනකි. අපි පද වෙන් කරලා අර්ථ කියමු. ඉත්‍යං ස්ත්‍රී අර්ථයෙහි අතෝ අකාරාන්ත නාම පද කෙරෙන් ආපච්චයෝ ආප්‍රත්‍යයේ යෙදේ. අපි වෘතිය කියමු. ඉත්‍යං වර්තමානා ස්ත්‍රී අර්ථයෙහි වැටෙන්නා වූ අකාරාන්තතෝ අකාරාන්ත ශබ්දයා කෙරෙන් ආපච්චයෝ හෝති ආප්‍රත්‍යවේ. සරලෝප ප්‍රකති ආදි සරලෝපයෝ ප්‍රකෘති ආදීහු වෙති. කඤ්ඤා කඤ්ඤා යනුවෙන් පදයක් සැකසේ. මෙතන දැන් මේ කඤ්ඤා කියන පදේ හදන්න ගියොත් ටික ඒ මෙතන පෙන්නලා තියෙන්නේ කඤ්ඤා කියන පදේ හැදෙන විදිය ගැන. කෙටියෙන්ම කිව්වොත් අකාරාන්ත ශබ්දයක් අකාරාන්ත පදයක් ශ්‍රී ලිංගයට ගද්දී මේක කොහොමද හැදෙන්නේ කියන එක ගැනයි මේ කියන්නේ. උට අකාරාන්ත ශබ්දයක් කට ආයන්නක් එකතු කරලා ආකාරාන්තව ඒකේ ශ්‍රී ලිංග පදේ හදා ගන්නවා කියන එකයි මේ කියාගෙන යන්නේ. උදාහරණයක් විදියට ඒකයි මේ කියන්නේ. අපි මේ උදාහරණය ගමු එතකොට වඩා පැහැදිලි. අජ කියලා පදයක් ගන්නවා. අජ කියන්නේ එළුවට. මේ අජ කියන පදයට අපි මෙන්න මේ ආ කියන ප්‍රත්‍ය එකතු කළොත් අජා කියලා පදයක් හැදෙනවා. මෙතනදි කියන්නේ දැන් මේ අජ කියලා කියන පුල්ලිංග එළුවට ආයන්න දානවා කියන එක නෙවෙයි. දැන් අපි ස්ත්‍රී ලිංග පදයක් හදාගන්න යන අවස්ථාවක අකාරාන්තව තියෙනවා නම් ස්ත්‍රී ලිංගයේ පදයක්. අපි මේ අර කතාවම තමයි. නමුත් ඒක මෙතනදි මේ විස්තර කරද්දී යන්නේ නැත්තම් පුල්ලිංගයේ මේ පුරුෂ අර්ථයක් කියවෙන එළුවා ස්ත්‍රී தත්වයටපත් කරනව නෙවෙයි. එහෙම වෙන්නේ නැහෙනේ. දැන් අපිට මේ කියාගෙන ඒකයි මේ කියන්නේ ස්ත්‍රී අර්ථයක් ප්‍රකාශ කරන්න උවමනා අකාරාන්ත ශබ්දයක් තියෙනවනම් අපි මේ ශබ්දයෙන් කියන්න යන්නේ ස්ත්‍රී ලිංග එළුවෙක් ගැන. එළු ස්ත්‍රියක්. එලිච්චියක්. එලිච්චියක් ගැන නම් කියන්න යන්නේ. එතකොට එලිච්චියක් ගැන කියවෙන අජ ශබ්දයක් තියෙනං අන්න ඒ එලිච්චියක් ගැන කියවෙන අජ ශබ්දයට අපි එකතු කරනවා ආ කියලා ප්‍රත්‍යක් ශ්‍රී ලිංග ප්‍රකෘතිය හදාගන්න. ශ්‍රී ලිංග ප්‍රකෘතිය හදාගන්න. පැහැදිලිනේ. එතකොට අන්න ඒක ගැනයි මේ ඉත්‍යමතෝ ආපච්චයෝ කියන සූත්‍රයෙන් කියවෙන්නේ. මේ ස්ත්‍රී අර්ථයක් කියවෙන ශබ්දයකින් පස්සේ අපි ආප්‍රත්‍ය එකතු කරගන්නවා ඒකේ ප්‍රകൃතිය හදාගන්න.
ඒක කලින් කඤ්ඤා ශබ්දයේ හැදුවේ නේ මොක අරගෙන?
අර කඤ්ඤා ශබ්දය අපි දැන් කලින් හැදුවේ ඇත්තරම දැන් මේක ඉවර කරලා. ඔව්. ඒතොර ඉත්‍යමතෝ මේක දැන් මෙතනදී කියන්නේ දැන් පද ඔක්කොම හදලා ඉවරයි. ඊට පස්සේ ස්ත්‍රී ලිංග පද හදාගෙන යන විදිය ගැනයි මේ කියන්නේ. ස්ත්‍රී ලිංග පද සැකසෙන.
ශබ්ද ප්‍රകൃතිය ඇත්ත වශයෙන්ම
කොහෙන් මේකේ නම් ඇත්තටම අජ කියන එක තමයි මූලික ප්‍රകൃතිය. අජ කියන එක පුල්ලිංග ප්‍රകൃතිය. හැබැයි ශ්‍රී ලිංග ප්‍රകൃතිය විදිහට අපි සලකන්නේ අජා කියන එකම තමයි. අජා. නමුත් දැන් සාමාන්‍ය තියෙන කත්තිය කිව්වොත් ඔක පොදු නාමයනේ. ඒක පුල්ලිංග ශ්‍රී ලිංග දෙකේම කත්තියා කියන එක ඒතකොට ශ්‍රී ඒතකොට ශාත්‍රීය කන්‍යාවක් කියන එක හඟවන ශබ්දයේ මූලය කත්තියා කියන එකයි. නමුත් අපි අර සමාස පාඩමේදී කලින් කතා කළා. ඒතර පද දෙකක් එකතු වෙද්දී ඒ වගේ පුල්ලිංග ශ්‍රී ලිංග දෙකම ප්‍රකාශ කරන පදයක් තිබුණා. ඒකේ අර ශ්‍රී ලිංග මේ ආප්‍රත්‍යත් අයින් වෙලා යනවා. ඒ වෙලා තමයි සමාස වෙන්නේ. මතක ඇති. කත්තියා කඤ්ඤා කියන එක කත්තිය කඤ්ඤා කියලා හිතුවේ. ශාත්‍රීය කඤ්ඤාව කියන එක කත්තියා කඤ්ඤා කියන දෙක සමාස කරද්දි මේ දෙකම ඇතරම නැත්නම් ප්‍රථම පද දෙකනේ. කත්තිය කඤ්ඤා කියලා හිතුවේ. ඒ වගේන අපි ඉස්සරහට ආයේ කතා කරනවා. අපි ඉතින් ටිකක් කියාගෙන යමු. ධාතු පච්චය විභක්ති වජ්ජිත මත්ත වල්ලිංගං.
ධාතු පච්චය විභක්ති වජ්ජිත මත්ත වල්ලිංගං.
ඉති යන සූත්‍රයෙන් ඔව් නෑ ඉති සූත්‍රයෙන් නෙවෙයි ඉති වචනතෝ යනු වචන බැවින් පච්චයන්තස්ස අලින්ගත්තා ප්‍රත්‍යාන්ත පදය ලිංගු රහිත බැවින් තද්දිතාදි සුත්තේ තද්දිත ආදී සූත්‍රයෙහි චකාරේන චකාරේන නාමං ඉව කතේ නාමයක් මෙන් කළ කල්හි ස්‍යාදි සී ආදී විභක්ති ප්‍රත්‍ය යෙදේ ඒවං ඊ ඉනීසු ඊ ඉනී ආදී ප්‍රත්‍ය පරකල්හිද ඒවං මෙසේය අජා ඒලකා කෝකිලා අස්සා මූසිකා බලාකා මන්දා ජරා ඉච්ඡාදී යනාදී පදයෝද ඒවං මෙසේය ඉත්තේ ඒ ටිකේ අපි කියපු කාරණාව කතා කරගෙන යමු. ඔව් ආපහු යමු ලිංගත්තේ පඨමා කියන සූත්‍රයට. ඊටත් උඩින් ලිංගංච නිපච්චතේ කියන සූත්‍රයට. එතකොට එතන කිව්වා මොකක්ද ලිංගං කියන පදයේ අර්ථය කියද්දී එතන සූත්‍රයෙන් පස්සේ තියෙනවා ලිංගංච නිපච්චතේ. ඊට පස්සේ කියනවා ධාතුප්පච්චය විභක්ති වජ්ජිත මත්ත යුත්තං සද්ද රූපං ලිංගං නාම. පැහැදිලිද? එතකොට ධාතු ප්‍රත්‍ය විභක්ති ඒ ආදීන් තොර වූ ශබ්ද රූපයක තමයි කිව්වේ ලිංගය කියලා. නැදිදී. එතකොට උතනදී කියවුනේ නැහැ මේ ප්‍රත්‍යක් එකතු කරපු එකට ප්‍රත්‍යක් එකතු කරපුවාම ඕක ලිංගයක් කියන කතාවක් කියවෙන්නේ නැහෙනේ. දැන් ප්‍රත්‍යකින් තොර එකක්නේ ලිංගය කියලා අපි කිව්වේ. ලිංගංච නිපච්ඡතේ තතෝච විභක්තියෝ. ඊපස්සේ ලිංග ලිංගයක් ලිංගය කියපු ඒකට තමයි විභක්ති ප්‍රත්‍ය සීයෝ ආදී එකතු කරන්න කියලා කිව්වේ. පැහැදිලිනේ. එතකොට දැන් අපි මේ හදාගත්තු පදය මෙන්න මේ විදිහට හදාගත්තු පදය මේක එතකොට මේ ලිංගයක් නෙවෙයි. ඇයි ලිංග කියන එක නිර්වචනය කළේ ධාතු පච්චය විභක්ති වජ්ජිත ධාතු ප්‍රත්‍ය විභක්ති ආදීන් තොර වුණ එකට තමයි ලිංගය කියලා කිව්වේ. එතකොට එහෙනම් මේක තපස්සේ මේ සීයෝ ආදී දැන් දාන්න විදියක් නෑ. ඇයි මේක ලිංගයක් කියලා අපිට නම් කරන්න බෑනේ. පැහැදිලිද? ඒ නිසා තමයි මෙතනදි කිව්වේ පච්චයන්තස්ස අලිංගත්තා. මේ පත්‍යාන්ත පදයක් ලිංගයක් නොවන බැවි. දැන් අපිට එහෙමනම් මේකෙන් මේකට මොකක් හරි කරලා දැන් පිටිපස්සේ දැන් විභක්ති ප්‍රත්‍ය දැන් මේකට දාන්න වෙනවනේ. දැන් අජ ආ ඊට පස්සේ අපිට යෝ හරි මේ විදිහට විභක්ති ප්‍රත්‍ය දැන් දාලා පද හදා ගන්න වෙනවනේ. ඒකට එහෙමනම් මේකට අපි නමක් දෙන්න වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රත්‍යක් එකතු කරලා හදාගත්තු එකට අපිට නමක් දෙන්න වෙනවා. අන්න ඒ නිසා තමයි කිව්වේ තද්දිතාදි සුත්තේචකාරේන නාමං ඉව කතේ කියලා එතන කියනවා. ඒ කිව්වේ තද්දිත සමාස කිතකා නාමං වා තවේ තුනාදී සුච කියලා අපිට ඉස්සරහට සූත්‍රයක් අහුවෙනවා. ඒ සූත්‍රේ මේකට අපි නමක් දෙනවා. මෙන්න මේ වගේ ප්‍රත්‍යක් එකතු කරලා හදපු එක මේක නාමයක්. මේකත් නාමයක් වගේ කියලා මේකට නමක් දෙනවා. පැහැදිලි? අන්න එතකොට අපි මේක ලියලා ඊට පස්සේ ලියන්න ඕන මේ සූත්‍රය. තද්දිත සමාස කිතකා කියන මේ සූත්‍රය දීලා මේකට නමක් දෙනවා. තද්දිත සමාස කිතකා කියලා. පැහැදිලිද කියපු එක? නැහැ.
එතකොට මේ දැන් ලිංගියක් වගේ
නේද? ඔව්. ඊට පස්සේ දැන් මේකට ඊට පස්සේ විභක්ති පත්‍ය දාන්න පුළුවන්. අපි අජ දන ආ කියලා ලියුවම ඊට පස්සේ මේකට අපි නමක් දෙන්න ඕන තද්ද සමාස සූත්‍රය. තද්දිත සමාස කිතකා එහෙම කියලා සූත්‍රයක් තියෙනවා. මොකද මේ ප්‍රත්‍ය එකතු වෙන ප්‍රත්‍ය සද්දිත ප්‍රත්‍ය කිතක ප්‍රත්‍ය ආදී එකතු වෙලා තමයි මේ පද හැදෙන්නේ. ඉස්සරහට අපි කියද්දි තේරෙයි. ඒතර මේ නාම පදයකට තද්දිත පදයක් එකතු වෙලා ආයෙත් නාම පදයක් හැදෙනවානේ. උදාහරණයක් අපි මානව කියලා නමක් හදනවා. මාන අනවනේ අපි ගමු. ගාම කියලා. ගාම කියන්නේ මොකක්ද? ගාම කියන්නේ නගර කියන එක. නගර කියන්නේත් නමක් නේ. නගර. එදිනෙන්නේ. එතකොට මේ නගර කියලා කියන්නේ නාම පදයක්. එතකොට මේකට අපිට විභක්ති ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන් ද බෑද? මේක නපුංසක ලිංගයි. එතකොට නගරං නගරාණි ඔය විදිහට පද හදන්න පුළුවන්. එතකොට මේකටම අපි තද්දිත ප්‍රත්‍යක් එකතු කරනවා න නගරෙහි වාසය කරන්නා කියන අර්ථයෙන්. එතකොට නාගරෝ කියලා පදයක් හදනවා. නාගර කියලා පදයක් නේද? දැන් මේක එකතු වුණාම අපි දැන් කලින් මතක ඇති මේක වෘද්ධි කරලා එතකොට නාගර කියලා වචනයක් හැදෙනවා. මේකත් නාම පදයක් නේ. එතකොට මේකත් නාම පදයක්ම තමයි නාගර කියන්නේ. හැබැයි දැන් අපි කලින් කිව්වේ ඒ විදිහට විභක්ති ප්‍රත්‍ය ආදී මේ වගේ ප්‍රත්‍ය නැති එකට තමයි ලිංගය කියලා. එහෙම එක්කින් පස්සේ තමයි විභක්ති ප්‍රත්‍ය දාන්න පුළුවන් කිව්වේ. දැන් එතකොට මේ ප්‍රත්‍යක් ආවම දැන් මේකට කොහොමද විභක්ති ප්‍රත්‍ය දාන්නේ? ඊට පස්සේ තමයි මෙන්න මේ කියපු සූත්‍රයෙන් අපි මේකට මේක නම්වත් කරනවා කියලා කියන්නේ. මේක නම්වත් කිරීමේ සූත්‍රය කියලා කියන්නේ මේකට. තද්දිත සමාස සූත්‍රයට අපි කියන්නේ නම්වත් කිරීමේ සූත්‍රය. එතකොට අපි මේ නාගර කියන පදේ නම්වත් කරනවා. මේක නමක් බවට පත් කරනවා. නමක් බවට පත් කරලා ඊට පස්සේ CEO ආදී විභක්ති දාන්න පුළුවන්. දැන් මේක නමක් නේ. ඊට පස්සේ දාන්න පුළුවන්. ඒකට තමයි දැන් මේ කියපු ටික කිව්වේ ඔන්න ඔය කතාව කියන්නේ. පැහැදිලි ඇති. හරිනේ නේද? මොකද මේ ප්‍රත්‍ය එකතු වුණයින් පස්සේ ඒක දැන් ලිංගයක් නොවන නිසා. හරිනේ?
පස්සේ නසුත්ක සම්මාදිත.
ඔව් ඒක අපිට පස්සේ අහන්න. අපි ඉතිරි ටික කියාගෙන යමු. ඉත්‍යං ඉති අධිකාරෝ ඉත්‍යං යනු මතු සූත්‍රයේහි යෙදේ. ඔව් අපි අධිකාර කරනු ලැබේ. නදාදිතෝවා ඊ යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. නදාදිතෝ යනුද වා යනුද ඊ යනුද පදයෝය පද තුනකි. අපි මේකේ ඉත්‍යං කියන එක අනුවර්තනය කරගෙන සූත්‍රයේ අර්ථ කියනවා. ඉත්‍යං ස්ත්‍රී අර්ථයෙහි නදාදිතෝවා නදාදී ශබ්දයන් කෙරෙන්ද ඊ යන ප්‍රත්‍යයේදී. අපි ඒකේ වෘත්තියත් කියමු. ඉත්‍යං ත්‍රී අර්ථයෙහි නදාදිතෝවා අනදාදිතෝවා නදාදී ශබ්දයන් කෙරෙන් හෝ එයින් අන්‍ය ශබ්දයන් කෙරෙන් හෝ ඊ හෝති ඊ විභක්ති ප්‍රත්‍ය වේ නදී නගරී කුමාරී බ්‍රාහ්මණී තරුණී කුක්කුටි ඉත්ති ඉති ආදි යනාදී පදසකසේ හරි මේ කිව්වේ මේ ඇත්තරම තද්දිත ප්‍රත්‍ය කීපයක් මේ කියන්නේ තද්දිත වලදී කතා කරන්නේ ත්‍රී පද සකසා ගැනීම සඳහා යොදා ගන්න ප්‍රත්‍ය කීපයක් ගැනයි මේ කියන්නේ එතකොට මෙන්න මේ විදිහේ ඊකාර දැන් අපි කලින් කිව්වේ ඉත්‍යමතෝ ආපච්චයෝ කියපු සූත්‍රයෙන් කිව්වේ මෙන්න මේ අජ ආදී ශබ්ද වලින් පස්සේ ශ්‍රී ලිංග පදයක් හදාගන්න ආ කියලා ප්‍රත්‍යක් ගන්න පුළුවන් පැහැදිලිනේ ඊට පස්සේ දැන් කියාගෙන යන්නේ ඊට අමතරව මේ නගර ආදී ශබ්දයන්ගෙන් පස්සේ අපිට ලේසි පදයක් ගමු ටිකක් පැහැදිලි එකක් බ්‍රාහ්මණ කියන පදේ ගමුකෝ බ්‍රාහ්මණ ආදී ශබ්ද වලින් පස්සේ මේ ආ ප්‍රත්‍ය වෙනුවට ඊ ප්‍රත්‍යයක් යෙදෙනවා ස්ත්‍රී ලිංග පදේ හදාගන්න. පැහැදිලිනේ? බ්‍රාහ්මණ දන ඊ මේකත් ඒ විදිහටම එතකොට දැන් මේකත් නාම මේකටත් දැන් ප්‍රත්‍යයක් එකතු වෙලා හැදුණු අලුත් නාම පදයක්. බ්‍රාහ්මණ කියන්නේත් නාම පදයක්. ඒකට ඊ කියලා එකතු වුණාම බ්‍රාහ්මණී බැමිණිය කියන අර්ථයේ හැදුණු අලුත් නාම පදයක්. ඒක අපි අර තද්දිත සමාස සූත්‍රයෙන් නම්වත් කරනවා නම්වත් කරලා ඊට පස්සේ දැන් මේක ඊකාරාන්ත ශබ්දයක් නදී ශබ්දය වර්ණගපු විදියට වර්ණගන්න පුළුවන් ඒ වර්ණගන විදි දැන් කතා කරලා ඉවරයි දැන් මේ පද හැදෙන හැටි කියාගෙන යන්නේ පැහැදිලිද ඒ වර්ණගින හැටි තමයි අපි ඊට කලින් දැන් කතා කරලා ඉවර කරේ පැහැදිලිද මොනවද දැන් නම්වත් කිරීම තද්දිත කාණ්ඩයේදී ඒ ටික ඉදිරියව කතා කරනවා. පුල්ලිංග පදත් දැන් මානවාදී පදත් හැදෙනවනේ. මනු ශබ්දයෙන් පසුපරව නව ප්‍රත්‍ය. එතකොට මානව කියලා පද හැදෙනවා. ඒ හැම තැනකදීමත් ඇත්තරම නම්වත් කිරීම කරන්න ඕන. දැන්
බ්‍රාහ්මණ කියන
වගේ පදයකට අපි මොකක්ද කියන්නේ? මේක මේක පුල්ලිංගයේ යෙදෙන ශබ්ද ප්‍රකෘතිය පුල්ලිංග ශබ්ද ප්‍රකෘතිය ඊට අමතරව අපි මේක ස්ත්‍රී ලිංගයට ගන්නවා නම් ස්ත්‍රී ලිංගයේ දෙන මෙන්න මේ අජ ශබ්දය වගේ අජහට අපි ආගත්තා වගේ ස්ත්‍රී ලිංගයේ දෙන බ්‍රාහ්මණ ශබ්දය කියලායි අපි කියන්නේ ඒකට අපි එතකොට ඊ ප්‍රත්‍ය ගන්න එතකොට ඒ විදිහටම තමයි අර කුක්කුට තරුණ ඒ වගේ පදවලත් ඊ යන්නක් අපි කුක්කුටි තරුණී ඒ විදිහට පද හදා ගන්නවා. මේක ශබ්දය විදිහට ගන්නේ නද ශබ්දය. නද නද තීති නදී මතක විදියට එතකොට මෙතනදී නද දන ඊ ප්‍රත්‍ය කියලායි ගන්න. ඒ නිසායි මෙතනදී මේ මේ විදියට හදන්නේ. ඒ ශබ්දයේ හැදුණ එකනේ අපි අවසානට කතා කරන්නේ. මේක නම් එතකොට කිතක ප්‍රත්‍යක්. කිතක ඊ ප්‍රත්‍යක්.
එතකොට ඇත්තනම් බලපුවම සම්බන්ධනේ මේ කොහොම ප්‍රත්‍ය කිවිදල තමයි ඊකාරාන්ත
පද හැදිලා තියෙන්නේ. ඒ කිතක පාඩම් ඉගෙන ගත්තාම අපිට ඒ ටික දැනගත්ත හැකි කොහොමද මේවා හැදෙන්නේ කියන එක. දැන් ඒ ටික සමහර ඒවා අපිට කියන්න වෙනවා. දැන් මේ වගේ ඒවා දැන් සමහර විට කීවට එකවරම තේරෙන්නේ නැති වෙයි. තද්දිත පාඩම කලින් හිටපු ආශ්‍රමතුන්ලට ඉතින් පැහැදිලි ඇති විමල ජීවාශ්‍රමතුන්ට එහෙම නේද? මතක ඇති. හැම පදේම නෙවෙයි. එතෙන් දැන් ඔව් මෙතන මේ හැදෙන ප්‍රත්‍ය ටික තමයි දැන් ඉස්සරහට කියාගෙන යන්නේ. මේ ප්‍රත්‍ය එකතු වෙලා ශ්‍රීලිංග පද හැදෙනවා කියන එක. ඒකට ශ්‍රීලිංග පද හදාගන්න එකතු වෙන ප්‍රත්‍ය ටිකයි දැන් මේ කියාගෙන යන්නේ. ආකාරය එකතු වෙන සූත්‍රය තමයි අපි මුලින් කිව්වේ ඉත්‍යමතෝ ආපච්චය. දැන් ඊකාරය එකතු කරගන්න ප්‍රත්‍ය තමයි දැන් මේ කිව්වේ. හරි, අපි ඉතිරි ටිකක් ඉවර කරමු. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. මාතුලාදීන මානත්ත මීකාරේ ඉති. මාතුලාදීන මානත්ත මීකාරේ යන සූත්‍රයෙන් ඉන්හි ඊ ප්‍රත්‍ය පරකල්හි මාතුලාදයන්තස්ස මාතුල ආදී ශබ්දයන්ගේ අන්තයට ආනු ආන යන ආදේශයක් වේ. මාතුලානීත්‍යාදී මාතුලානී යනාදී පද සැකසේ. අනදාදිතෝවා ඊ නදී ශබ්ද ගණයට අයිති නොවන පදයන් කෙරෙන්ද ඊ විභක්ති ප්‍රත්‍යයේදී සකී හත්ති සකී හත්ති යනුවෙන් පද දෙකක් සැකසේ. මේකෙදී මේ නදාදී ශබ්ද අනදාදී ශබ්ද කියලා වෙන් කරපු එක හේතුව ගැන කියනවා. නදාදී ශබ්ද කියලා කිව්වේ අප්‍රාණ වාචී ශබ්දයි කියලා කියනවා. නදාදී ශබ්ද කියලා කිව්වේ එතකොට නදී, එතකොට නගර ආදී අවිඥානික ශබ්ද ගෙනයි. එතකොට අනදාදී ශබ්ද කියලා එතන කිව්වේ සප්‍රාණක, ඒ කියන්නේ පණ තියෙන මේ කියපු සකී හත්ති කියපු අන්න ඒ වගේ පද ගැනයි කියලා විස්තරයක් කියන එකත් ඉතින් සටහනක් ඕනනම් දාගන්න. නදාදී කියලා එතන අදහස් කළේ අවිඥානික ශබ්ද ගැනයි. අනදාදිතෝවා ඊ කියලා තියෙනවනේ. අනදාදී කියන එකෙන් කිව්වේ සවිඥානික කියන එකයි. ඒකයි ඊට පස්සේ උදාහරණ පෙන්වන්නේ අපි මේ සූත්‍රයේ අර්ථත් කියලා මේ ටික කතා කරගෙන යමු. මාතුලාදීන මානත්ත මීකාරේ යනු ආදේශ විධාන සූත්‍රයි. මාතුලාදීන යනුද ආනත්තන් යනුද ඊකාරේ යනුද පදයෝය පද තුනකි. ඊකාරේ ඊ විභක් ඊ ප්‍රත්‍ය පරකල්හි මාතුලාදීනං මාතුල ආදී ශබ්දයන්ගේ අන්තයට ආනත්තං ආන යන ආදේශයක් වේ. හරි, මේ මොකක්ද කිව්වේ? ඇතැම් ශබ්ද තියෙනවා මෙන්න මේ විදිහට ඊ ප්‍රත්‍ය පිටිපස්සට එකතු වෙද්දී මාතුල ආදී ඇතැම් ශබ්ද තියෙනවා මේකට අගට ඊ යන්නක් එකතු කරද්දී මෙන්න මේ මාතුල ශබ්දයේ තියෙන අන්ත අයන්නට ආන කියලා ආදේශයක් වෙනවා. දැන් අපි ආන් කියලාම ගත්තොත් කමන්නේ ලේසි. පැහැදිලි නේද? මාතුල කියලා කියන්නේ කාටද? මාතුල කියන්නේ නැන්දට නෙවෙයි. ඔව් මාමට නේ. මාතුල කියන්නේ මාමට. එතකොට අපි ඒකේ ස්ත්‍රීලිංග පදේ හදාගන්නයි දැන් යන්නේ. එතකොට මාමා මාමා කියන පදේ මාතුල කියන්නේ මාමා කියන පදේ. එතකොට අපි ඊ කියන කොටස විතරක් එකතු කළොත් හරි වෙයි. මාතුලි කියලායි තියෙන්නේ. එහෙම පදයක් නැහැ. දේශනාවේ තියෙන්නේ මාතුලානි කියලායි. ඒ නිසා මෙන්න මේ ආන කියලා කොටසක් මැදට එකතු කරගන්න. ඒක තුනම අන්තිමට හැදෙන විදිහට මාතුලානි කියලා. ගහපතානි ඔය විදිහේ පද හැදෙනවා. එතකොට ඒ තැන් වල මේ සූත්‍රයෙන් තමයි හැදෙන්නේ. එතකොට ආන ආදේශයක්. අපි
දැන්
කොහොමද මාතුල කියන ගරණය? මේ සූත්‍රය දීලා තියෙන්නේ. මාතුලාදී ශබ්ද ඒ ශබ්ද වලින් පස්සේ ආන ආදේශයක් ගන්න.
හරි.
ඒකකින් දේශනාව අනුව තමයි බලන්න ඕනේ. බුද්ධ දේශනාවේ මේක යෙදිලා තියෙන්නේ කොහොමද කියලා අපහු බලන්න ඕනේ. මේ පදේ මෙහිම පදයක් හැදිලා තියෙනවා. දැන් අපි හිතමුකෝ මාතුල කියලා ආයන්න ඉත්තේමතෝ ආපච්චයෝ පදේ අපි හදන්න යනවා මාතුලා කියලා. ඉතින් මෙහිම පදයක් බුද්ධ දේශනාවේ නැත්තම් ඉතින් හදන්න බෑ. තේරුණා? දැන් අපිට වමනාව තියෙන්නේ අපි අලුතෙන් පද හදන්න නෙවෙයිනේ. අපි දැන් දේශනාව කියවගෙන යද්දී අපිට එහෙමනම් තේරෙනවා මේ සූත්‍රය අපි දන්නවා නම් මේක මේ පදේ හැදිලා තියෙන්නේ මේ විදිහටයි කියලා. අපි ව්‍යාකරණ හදන්නවත් එහෙම එකට නෙවෙයි යන්නේ. දැන් අපි ඉස්සල්ලා මේ ටික දැනගෙන ඊට පස්සේ කියවගෙන යනවා. යද්දී අපිට අහු වෙනවා මාතුලානි කියලා පදයක්. එතකොට තේරෙන්න ඕන එහෙනම් මෙහෙමයි මේ පදේ හැදිලා තියෙන්නේ. පැහැදිලි නෙමෙයි. එතකොට මේ සූත්‍ර ටික ඉතින් දැනගෙන තියෙන්න ඕන. මෙහෙම මෙහෙම දේවල් ආදේශ වෙනවා. ඒ ටික දැනගෙන හිටපුවාම තේරෙනවා එහෙමනම් මේන්න මේ විදියටයි මේ පදේ හැදිලා තියෙන්නේ. දැන් එක උදාහරණයක් පෙන්නපුවාම ඒ විදියට දැන් ගහපතානි කියද්දිත් එතකොට තේරෙන්න ඕන එහෙනම් ගහපති කියලා පදයක් තියෙනවා. ඒකේ අගට ආනි මේ ආන කියන ආදේශය ඇවිල්ලා තමයි එහෙනම් ගහපතානි කියලා හැදිලා තියෙන්නේ. එතකොට තේරෙන්න ඕන. හරි අපි ඉතිරි ටිකක් කියාගෙන යමු. භවතෝ භූතෝ යනු ආදේශ විධාන සූත්‍රයි. භවතෝ යනුද භූතෝ යනුද පදයෝය පද දෙකකි. අපි ඒකෙත් පද ගලපලා අර්ථ කියමු. ඒකටත් ඊම්හි කියන කොට සංවර්ධනය කරගන්න ඕන. ඊම්හි ඊ ප්‍රත්‍ය පරකල්හි භවතෝ භවන්ත ශබ්දයහට භෝතෝ භෝත යන ආදේශය වෙයි. අපි වෘත්තිය කියනවා ඊම්හි ඊ ප්‍රත්‍ය පරකල්හි භවන්තස්ස භවන්ත ශබ්දයහට භෝතෝ හෝති භෝත යන ආදේශය වෙයි. භෝති භෝති යනුවෙන් පදයක් සැකසේ. අපි දැන් භවන්ත කියලා ශබ්දයක් තියෙනවනේ. මොකක්ද ඒකේ තේරුම චන්ද සමනාස්ම? භවන්ත කියන එකේ තේරුම කොහොමද? නාරද අශ්මුණේකට තේරුම කියන්නේ
අවධානය ගන්නවා වගේ කරනවා.
ඔකේ නෑ මුල් ශබ්දයේ අර්ථය අපි කිව්වොත් භවත් කියන එක තමයි ඇත්තටම ඕක පැරණි පොතරත් කියලා තියෙන්නේ නේ. භවත් ඒ භවන්ත ශබ්දයක භවන්ත ශබ්දය එතකොට මුල් ශබ්දය භවන්ත අපි මේකේ ස්ත්‍රී ලිංග පදේ හදාගන්නයි දැන් යන්නේ මොකද්ද මේකට පස්සෙත් අපි එකතු කරන්නේ ඊ ප්‍රත්‍ය භවන්ත ඊ එතකොට මේකෙදී මේ ස්ත්‍රී ප්‍රත්‍ය ගද්දී භවන්ත මුළු භවන්ත ශබ්දයටම භෝත කියලා ආදේශයක් ගන්න භෝත භෝත පදේ හැදෙනවා භෝති කියලා. එතකොට භවಂತಿ කියලා කිව්වා වගේම තමයි භෝති කියන පදේ අර්ථය. භෝති. පැහැදිලි ඇති. භවති එහෙමද කියන්නේ? ඒ නිසා තමයි භෝති කඤ්ඤා කියලා මේ තැන්වල ආලපන එහෙම පෙන්වෙන්නේ මේ දකින් නැති. පොත්වල පෙන්ලා තියෙන්නේ නේද? වර්ණගිලි පොත්වල එහෙම දාලා ඇත්තේ භෝති කඤ්ඤා. භෝති කඤ්ඤේ. භෝති කඤ්ඤේ. එතකොට මෙන්න මේ විදිහට ඊ ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි මේ විදිහ ආදේශයකුත් භවන්ත ශබ්දයට වෙනවා. පැහැදිලිද? පවර චිත්තයස්ම හරි අපි ඊළඟ සූත්‍රයටත් යමු. ඔන්න තවත් මේ ඊ ප්‍රත්‍ය යෙදෙන්න පුළුවන් තවත් අවස්ථා කීපයක් ගැන කියන්නේ. දැන් මේකත් මතක බොහොම වටිනා සූත්‍රයක් මේ ඉස්සරහට කියන්න යන්නේ. ඒ ඊ ප්‍රත්‍යද යෙදෙන්නේ ආ ප්‍රත්‍යද ඒව ගැන අපිට තේරුම් ගන්න පුළුවන් තව රීතියක් මේ කියන්නේ. අපිට කලිනුත් ප්‍රශ්නයක් ආවනේ දැන් ආයන්නද ආයන්නද ගන්නෙ ඒ වගේ එක රීතියක් මේ කියන්නේ නවනික නෙය්‍ය නන්තෝහි ඉති නවනික නෙය්‍ය නන්තෝහි යන සූත්‍රයෙන් ඊ ප්‍රත්‍යවේ මානවී නාවිකී වේන තෙය්‍යි ගෝතමි යනුවෙන් පද සැකසේ. එතකොට මේ කිව්වේ තවත් ඊ ප්‍රත්‍ය යෙදෙන අවස්ථා ටිකක්. නව නික නෙය්‍ය න න්තු කියලා මෙතන තියෙනවා තද්දිත ප්‍රත්‍ය ටිකක්. තද්දිත පාඩමට හිටපු ආයතන තුනට මතක ඇති නව නික නෙය්‍ය න න්තු කියන තද්දිත ප්‍රත්‍ය. අන්න ඒ තද්දිත ප්‍රත්‍ය වලින් පස්සේ ඒ තද්දිත ප්‍රත්‍ය වලින් හැදුණු නාම පදයක් පුල්ලිංග පදයක් ශ්‍රී ලිංගයට හරවන්න යනවා නම් ඒ තැනකදී අපි එකතු කරන්නේ ඊ ප්‍රත්‍ය. පැහැදිලිනේ? එතකොට උදාහරණයක් කියමු බලන්න. නව කියන ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු පදයක් ඔමානව දීලා තියෙනවනේ නේද? ඒකට ඒක ශ්‍රී ලිංගයට ගද්දි මානවී කියලා පදේ හැදෙනවා. නික ප්‍රත්‍යයට උදාහරණයක් එහෙමනම් නික ප්‍රත්‍ය යෙදෙන්නේ මොන අර්ථයේද කියමු බලන්න. ඒ නාවිකී පදේ හැදුනේ කොහොමද? නාවිකී පදේ හැදුනේ මොන පදේට කොහොම මොනව මොනව එකතු වෙලාද? නාවික නාවික පදේට ඊ එකතු වෙලා. ඒකත් කිව්ව හැකිනේ නේද? එහෙමනම් නාවික පදේ හැදුනේ මොන කොහොමද කියමු බලන්න. මොකේද නික ප්‍රත්‍ය එකතුනේ? මොන අර්ථයේද? මොකද්ද කියදුනේ? නැවෙහි නැවෙහි නියුතු කියන අර්ථයේ නාවාය නියුත්තෝ කියන අර්ථයේ නාවානික නාවික වුණා. හරිනේ නේද? ඊට පස්සේ නෙය්‍ය ප්‍රත්‍ය. නෙය්‍ය ප්‍රත්‍ය කොහොමද ඒක පදේ හැදුනේ? ඔව් ඒක එකතු වෙලා අර පිළිවෙලට එනවා. මොකද්ද පදේ? ඒ එකතු වෙන්න කලින් පදේ විනතා නෙය්‍ය වේනතෙය්‍ය. විනතා කියලා කිව්වේ කාටද? විනතා ඒ වේද වීර පදේ විනතා කිව්වේ ගුරුළු මවට කියන නමක්, ගුරුළගේ අම්මට. එතකොට වේනතෙය්‍ය කියලා කිව්වේ මේ නෙය්‍ය ප්‍රත්‍යය දුනේ පුත්‍රාර්ථයි. නෙය්‍ය ඔව් පුත්‍රාර්ථය. එතකොට ගුරුළු මවගේ පුතා වේනතෙය්‍ය කියලා පදේ හැදුවේ. වේනතෙය්‍යෝ කිව්වේ ගුරුළු පැටියට. එතකොට විනතා කිව්වේ ගුරුළු අම්මට. එතකොට වේනතෙය්‍යි කිව්වේ ගුරුළු ඔව් පැටි කි නේද? ගුරුළු අම්මගේ දුව. ඒවායි කිය වෙනවා. ඊට පස්සේ න ප්‍රත්‍ය මූර්ධජ න ප්‍රත්‍ය එකතු වෙලා හදන පදයක් තමයි ගෝතම. ගෝතම ගෝත්‍රයේ උපන් පුද්ගලයා කියන අර්ථයෙන් ගෝතමෝ කියලා පදයක් හදුණා. ගෝතමස්ස අපච්ඡම් පෝසෝ. ගෝතමගේ පුත්‍ර වූ කෙනා පරම්පරාවේ කෙනෙක් කියන අර්ථයේ ගෝතම දනන කියලා පදයක් හදුවා ගෝතම කියලා. ඒකට ඊ ප්‍රත්‍යේකතු කරනවා. දැන් මේ කියපු සූත්‍රයෙන් ශ්‍රී ලිංග පදේ හදාගන්න ගෝතමී කියලා පදයක් හැදෙනවා. තේරෙන්නේ? ඒක මතක තියාගන්න තියෙන්නේ තද්දිත ක්‍රමේට මෙන්න මේ කියපු ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු පුල්ලිංග තද්දිත නාමයක් තියෙනවා නම් ඒ තද්දිත නාමය ශ්‍රී ලිංගයට හරවද්දී අපි එකතු කරන්නේ මෙන්න මේ ඊ ප්‍රත්‍ය. තේරෙන්නේ? ඒකයි කතාව. හරි අපි ඉතින් ටිකක් කියාගෙන යමු. හින්තුස්ස තමීකාරේ ඉති.
හින්තුස්ස තමීකාරේ ඉති.
හින්තුස්ස තමීකාරේ යන සූත්‍රයෙන්.
හින්තුස්ස තමීකාරේ යන සූත්‍රයෙන්.
හින්තුස්ස.
හින්තුස්ස.
හින්තු භාගයක.
හින්තු භාගයක.
වා විකල්පයෙන්.
වා විකල්පයෙන්.
තෝ.
තෝ.
තකාර ආදේශයක් වේ.
තකාර ආදේශයක් වේ.
ගුණවති ගුණවන්ති.
ගුණවති ගුණවන්ති.
දිතිමති දිතිමන්ති.
දිතිමති දිතිමන්ති.
යනුවෙන් විකල්ප පද සැකසේ.
යනුවෙන් විකල්ප පද සැකසේ.
එතකොට මේ න්තුස්ස තමීකාරේ කියන්නේ ආදේශ විධාන සූත්‍රයක්. න්තුස්ස කියන්නේ තං කියන්නේ ඊකාරේ කියන්නේ මේකේ තියෙන පද. එතකොට මේකේ වා කියන පදේ අනුවර්තනය කරගෙන අපි ඒ අර්ථ කිව්වේ. එතකොට ඊකාරේ න්තුස්ස වා තං කියලයි පද වෙන් වෙන්න ඕන. එතකොට මේකේ කෙටියෙන් අර්ථය ගත්තොත් න්තු වලින් අවසන් වෙන පද තියෙනවානේ. පුල්ලිංග පද ගුණවන්තු පදේම ගන්න. ගුණවන්තු කියලා පුල්ලිංග පදයක් තියෙනවනේ ගුණවන්තු. පුල්ලිංග පදේ ගුණවන්තු ශබ්දය. ඒකට අපි ඒක ශ්‍රීලිංග කරගන්න ඊ කියලා ප්‍රත්‍යක් එකතු කරනවා අගට. දැන් කිව්වනේ මේ න්තු ප්‍රත්‍ය තියෙන තැන් වලත් මේක කරන්න පුළුවන් කියලා. දැන් කලින් කියපු නවනිකනෙය සූත්‍රයේ අග තියෙනවා න්තුම්හි කියලා තියෙනවානේ. න්තු කොටසක් අග තියද්දිත් ඊ ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන් මේක ශ්‍රීලිංග කරගන්න. ඒතර ගුණවන්තු ඊ කියලා තියෙන්නේ. ඒතර මේ දැන් කියපු සූත්‍රයෙන් න්තුස්ස තමීකාරේ කියන සූත්‍රයෙන් ඊ කාර්යයක් පිටපත් වෙනදී මේ න්තු කියන මුළු කොටසටම තයන්නක් ගන්නවා. කොහොමද? ගුණ ල න්තු කියන කොටස වෙනුවට තයන්නක් ගන්නවා. ඊට පස්සේ ඊ පූර්වස්වර ලොක් කරලා පවුණු කරගත්තම ගුණවති කියලා පදයක් හැදෙනවා. එතකොට විකල්පයෙන් තමයි මේ ආදේශය ගන්නෙ. එතකොට මේ ආදේශය නොවුණු තැනදී මේ විදිහට පූර්වස්වර ලෝප කරලා ගුණවන්ති කියලා පදයක් හැදෙනවා. මේ ආදේශය කරලා ගත්තම ගුණවති කියලා පදයක් හැදෙනවා. විකල්ප පද දෙකයි. දෙකේම අර්ථය සමානයි. ගුණවති කිව්වත් ගුණවන්ති කිව්වත් දෙකේම අර්ථය ගුණ ඇති ස්ත්‍රිය කියන එකයි. ගුණ ඇති ස්ත්‍රිය. පැහැදිලි ඇති. හරිනේ. දැන් කියපු සූත්‍රය. තුස්ස තමීකාරේ. හරි, අපි ඉතිරි කොටසත් කියාගෙන යමු. ඉන්තස්ස අන්ත අන්තය හට ඉන්තු බ්‍යපදේසෝ ඉන්තු යන නම් කිරීම වේ. ඉන්තු යන ව්‍යපදේශය වේ. ඒක මොකද්ද කියලා අපි කියන්නම්. මහති මහන්ති.
මහති මහන්ති
යනුවෙන් පද සැකසේ. මේ මොකද්ද කිව්වේ? දැන් මේ ඉන්තු ප්‍රත්‍ය තියෙන තැන්වල නෙමේ කිව්වේ. මේ දැන් ඊට පස්සේ ඉන්ත කියලා තියෙනවා. කොහොමද මේක කිතක ශබ්ද මේ අන්ත ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු මහන්ත වගේ පදයක් තියෙනවා. මහන්ත මේ තු නෙවෙයිනේ. තර්නි තියෙන අග අන්ත ප්‍රත්‍ය එකතු වෙලා මේක කිතක පදයක්. මහතිති මහන්ත. එතකොට පූජා කිරීම අර්ථය. මහදාත්වේ. එතකොට අන්ත ප්‍රත්‍ය එකතු වෙනවා. ගච්ඡන්ත ශබ්දය වගේ. අපි මේක පචන්ත කියලා ගත්තත් ඔහොම තමයි. පචන්තෝ. පචන්තෝ පුරිසෝ කියලා තියෙනවනේ. ඒකේ මුල් ශබ්දය එතකොට පචන්ත. ඒක හැබැයි ඒ අන්තු ඉන්තු ප්‍රත්‍යක් නෙවෙයි. අන්ත ප්‍රත්‍යක්. එතකොට මේ වගේ එකක් තියේදී ඊ ගන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද ගන්නේ? මේකත් ඉන්තු ශබ්දය වගේ කියලා මෙන්න මේ ඉන්තු මේ අන්ත කියන කොටසට අපි නමක් දෙනවා. මේක ඉන්තු වගේ. අන්න ඒ ගැන තමයි මේ කිව්වේ. අන්තස්ස ඉන්තු බ්‍යපදේශෝ කියලා. අන්ත කොටසට අපි ඉන්තු වගේ කියලා නමක් දෙනවා. මේ අන්ත කොටස ඉන්තු වගේ. අපි ගච්ඡන්ත ශබ්ද හදද්දිත් කිව්වනේ මතක ඇති. මේ ගච්ඡන්ත ආදී ශබ්දවල ඉන්තු කොටස අන්ත කොටස ඉන්ත කොටස ගුණවන්තු ආදී ශබ්දයන්ගේ ඉන්තු ශබ්දයෙන් ඉන්තු කොටසමින් දැනගන්න කියලා. පැහැදිලිනේ. අන්න ඒ විදිහටම මෙතනදිත් මේ ඉන්ත කොටසට අපි ඉන්තු වගේ කියලා නමක් දෙනවා. ඒ දීලා ඊට පස්සේ ඉතින් අර විදිහටම ඉතින් මේ ඉන්ත ඉතින් ඉන්තු වගේ නම් ඉන්තු හට වුණ තයන්න අන්ත හටත් කරන්න පුළුවන් කියලා. එන්න අපි මහන්ත ප්‍රසෙන් මහන්ත කියලා දැන් තියෙන්නේ. ඒකේ ඉන්තහට තයන්න ගත්තා. එතකොට මහති කියලා පදයක් හැදෙනවා. මහන්ති කියලා පදයක් හැදෙනවා. මහති කියලා පදයක් හැදෙනවා. අර විදිහට. පැහැදිලි. පූජා ලබන්න ඒ වගේ අර්ථයක් තමයි. මේ වගේ පදයකින්ම තමයි ඉතින් හැදෙන්නේ. මහත්මයා නේ.
නෝනාට මහදී කියන.
ඔව්. කෙට්ටු කෙනෙකුට කිව්වොත් සමහරට කි.
සමහරක් කි නෝන මහත්ය කියලා කතා කරනවා නෝනාට.
නෝන මහත්ය කියලා කතා කරනවා.
නෑ, ළමයි.
හරි, අපි ඉතිරි ටිකක් කතා කරලා. පති බික්කු රාජීකාරන්තේහි ඉනි යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. එතකොට මේකේ අපි පදින් පදේ කියන්න යන්නේ නැහැ, වෙලා යන නිසා. එතකොට පති බික්කු රාජීකාරන්තේහි කියන කියන්නේ එක පදයක්, ඉනි කියන්නේ තව පදයක්. එතකොට පද දෙකයි මේකේ. එතකොට මේ ප්‍රත්‍ය විධාන මේකෙන් කරන ප්‍රත්‍ය විධානයේ තමයි මේ කියපු පදවලින් පස්සේ පති බික්කු රාජ ශබ්දය සහ ඊකාරාන්ත පදයන්ගෙන් පස්සේ ස්ත්‍රීලිංගයේ ඉනි කියලා ප්‍රත්‍යක් අපි එකතු කරගන්නවා. ඉනි කියලා ප්‍රත්‍යක් ගන්නවා. හරි, අපි ඒකේ වෘත්‍ය කියමු. පත්‍යාදීහි පති ආදී ශබ්දයන් කෙරෙන් පරවද ඊකාරාන්තේහිච ඊකාරාන්ත පදයන්ගෙන් පරවද ඉත්‍යං ස්ත්‍රීලිංගයෙහි ඉනි හෝති. ඉනි යන ආදේශය ඉනි යන ප්‍රත්‍ය වේ. එතකොට මේ කියන්නේ පති ආදී ශබ්දයන්ගෙන් පස්සේ ඉනි කියලා ප්‍රත්‍යයක් තමයි. දැන් අපි මේ වෙනකන් කතා කළේ ඊ ප්‍රත්‍ය ගැන, ආ ප්‍රත්‍ය ගැන කතා කළා, ඊ ප්‍රත්‍ය ගැන කතා කළා. දැන් අපි තවත් ස්ත්‍රීලිංග ප්‍රත්‍යයක් ගැනයි කතා කරන්න යන්නේ. අපි ඒකට තුන්වෙනි ප්‍රත්‍ය කියලා ගමුකෝ. තුන්වෙනි ස්ත්‍රීලිංග පද හදන්න ගන්න ප්‍රත්‍ය ඉනි. හරි, එතකොට මේක යෙදෙන්නේ කොයි වගේ තැන්වලද කියන එක ගැනයි ඊළඟට කිව්වේ. පති බික්කු රාජ සහ කියන ශබ්දවලින් පස්සේ, ඊට පස්සේ ඊකාරාන්ත ශබ්දවලින් පස්සේ අපි තව ටිකක් ඉස්සරහට කතා කරගෙන ගිහිල්ලා ඒ පද හදමු. පතිස්ස ඉනීම්හි ඉති පතිස්ස ඉනීම්හි යන සූත්‍රයෙන් පත්‍යං තස්ස අත්තේ. පති ශබ්දයේ අන්තයට අත්වයක් කළ කල්හි, ඒ කියන්නේ අකාරයක් කළ කල්හි සරලෝපාදු ස්වරලෝප ආදිය සිදුවේ. කොකොඩකින්ද සිදුවේ නෙවෙයි, සරලෝපාදු සරලෝපාදී සූත්‍රයෙහි තුකාරේන භූකාරයේ බලයෙන් ලෝප අභාවෝ ලෝප අභාවය වේ. එහෙම නැත්නම් ලෝපය සිදු නොවේ. වාපරෝ අසරූපා ඉති වාපරෝ අසරූපා යන සූත්‍රයෙන් ඊ ලෝපෝ ඉනි ප්‍රත්‍යයේ ඉකාර ලෝපය වේ. දීඝෝච පූර්වස්වර දීර්ඝයද වේ. ගහපතානි බික්කුනි රාජිනි මේධාවිනි තපස්සිනි ධම්මචාරිනි භයදස්සාවිනි බුත්තාවිනි ඉති ආදි යනාදී පදසකසේ. එතකොට පතිස්ස ඉනීම්හි කියලා කියන්නේ ආදේශ විධාන සූත්‍රයක්. මේ අපි ඒක සූත්‍රය කියමු. අපි කියන්නම් පතිස්ස කියලා කියන්නේ ඉනීම්හි කියලා කියන්නේ මේකේ පද දෙක. එතකොට මේකේ අත්තං කියන පදේ අනුවර්තනය කරගන්න ඕන මෙතෙන් අර්ථ කියද්දි. එතකොට පද වෙන් කරලා අර්ථ කියන්නේ ඉනීම්හි ඉනි ප්‍රත්‍ය පසු ඇති කල්හි පතිස්ස පතිශබ්දයාගේ අන්තයට අත්තං අත්වයක් වේ කියන එකයි අර්ථය. එතකොට මේ පතිශබ්දයට තමයි මේ කතා මේ වෙනස වෙන්නේ. එතකොට අපි දැන් මේ ඉනි ප්‍රත්‍යයකට කරලා පද හදන්න යන්නේ පළවෙනි එක ගහපති එකතු කිරීම. දැන් ශ්‍රී ලිංග පදේ හදන්නයි යන්නේ. මොකක්ද ඉනි? දැන් හරි වැඩේ වෙන්නේ මේකේ. දැන් කොහොමද අපි මේ කියන්න ලොක් කරලා මේක ගත්තොත් ගහපතිනි කියලායි තියෙන්නේ. හැබැයි එහෙම පදයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා මෙතනදි කියනවා මේකෙදි අර සරලෝපාදී සූත්‍රයෙන් සරලෝපෝ මාදී සප්පච්චාදීමි කියපු සූත්‍රයෙන් වැළැක්වීමක් කරානේ. මේ පූර්වස්වරේ ලොක් කරපුවාම පරස්වරේට වෙනස්කම් කරන්න එපා කියලා. නමුත් ඒ සූත්‍රයේ තු ප්‍රත්‍යක් තිබුණා. ඒකෙන් කියන්නේ හැම තැනදිම මේ සූත්‍රය යොදන්න ඕන නැහැ. අවශ්‍ය තැනකදී සුදුසු විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒ කියපු නිසා ඒ තු කාර්යයේ බලය අරගෙන මේ යන්න ලොක් කරනවා. ඒ යන්න ලොක් කරලා ඊපස්සේ ගහපති කියන ගහපත් ඊ කියන තැන තියෙන මේ යන්නට අයන්නක් ගන්නවා. පතිස්ස ඉනීහි කියන සූත්‍රයේ මේකේතොට පතිස්ස නේතන මෙතන නී යන්න තියෙන්නේ. පතිස්ස ඉනීහි කියන සූත්‍රයෙන් අයන්නක් ගත්තා. බීදම් සූත්‍රයෙන් අයන්න දීර්ඝ කළා. අයන්න ආයන්න කළා. දීගන් සූත්‍රයෙන් ඊට පස්සේ පවුන වල ගත්තා ගහ ප්‍රතාණි කියලා පදයක. මෙතන කියන්න කැපුවේ නෙවෙයි මේ මෙතෙන් දෙන්න ඕන මේ ලොක්කලේ වාපරවස රූපයකින් ඊට උඩින් තව පෙළක් ඉන්න ඕන මේ ප්‍රත්‍යයත් එක්ක. එතකොට මෙතනින් අපි යටින් ගියොත් තව එකක් නේද ධන ඉනි මේ යන් ලොක් කරේ වාපරු
තුබලී.
ඔව්. එතනම අරකට ලියනවා මේ ශබ්දයේ තු බලයෙන් මේක ලොක් කරන්නත් ගත්තා කියලා වාපරව ස්වරූප පදේ එකක්
ගන්නවා.
අයන්න ඉස්සෙල්ලා අරන් ඉන්නේ. මේ අයන්න අරගෙන මේක කරන්න. ඉස්සෙල්ලා මේ පදාන්තයට අයන්න ගන්න. අයන්න අරන් ඊට පස්සේ වාපරවස රූපයක ගන්න. ඔව් හොඳයි. මොකද්ද? මේ පෙළ යටි කියලා ගත්තම හරි. මොකද්ද?
කලින් කියන්නේ තීගේ කියන්නේ.
එතකොට ස්වරයක් නැහෙනේ. මේක දීර්ඝ කරන්නේ කොහොමද? අයන්නක් ගත්තේ නැහෙනේ.
අර යන්න බෑ.
මේක ලොක් කළොත් ඉතින් එතකොට අයන්නක් නැහෙනේ.
මෙතෙන්ද වාකරු එක ගන්න.
ගහපති දන ඉනි එකතොට පතිභික්කු රාජීකාරන්තේ හි සූත්‍රයේ ඊට පස්සේ කියන්නට අයන්න ගත්තා පතිස්තිනීහි කියන සූත්‍රයේ ඊට පස්සේ අයන්න තියෙන ඊට පස්සේ ඉනි ප්‍රත්‍යේ යන් ලොක් කරනවා වාපරවස රූපා සූත්‍රයෙන් එතන අරකේ අර සූත්‍රයත් ලියන්න. සරලෝපාදි සූත්‍රයේ තූ බලයෙන් මේකට බලය ලැබුණා මේ සූත්‍රය පැමිණෙන්න. ඊට පස්සේ දීගං සූත්‍රය ණයපරං සූත්‍රය හරිනේ. ඔව් දැන් අපි කතා කළානේ මේ වගේ තැන්වල පද හදද්දී අපි ගන්නේ නැහැ සරලෝපාදි සූත්‍රය ගන්නේ කියලා. නමුත් ඒකේ අපි කිව්වා තූ ශබ්දයෙන් ඇතැම් තැනක අර වගේ යෙදෙන්නත් පුළුවන් කියලා. එහෙම යෙදෙන තැනක් තමයි මේ වාපරවාදියත් යෙදෙන තැනක් මේ. වාපරව සූත්‍රයේ මෙතන යොදන්න ඕන නේද? ඔව් අනික යොදන්න බෑ කොහොමද? දැන් සරලෝපෝ සූත්‍රයෙන් මේක කරන්නම බෑ. හිම පදයක් හැදෙන්නේ නැහැ. හරි. ඉතිරි පදේ උඩට හදා ගන්න පුළුවන්. බික්කුණී කියන එකේ බික්කු ශබ්දය ඉනි ප්‍රත්‍ය. එතනත් ඒ විදිහටම වාපරෝ සූත්‍රය යෙදෙන්නේ. බික්කු ශබ්දය ඉනි ප්‍රත්‍ය බික්කුණී කියලා පදේ හැදෙනවා. එතකොට රාජා කියන ශබ්දයේ රාජ ශබ්දය ඉනි ප්‍රත්‍ය එතනනම් කෙලින්ම සරලෝපෝ සූත්‍රයෙන්ම ගන්න පුළුවන්. රාජිනී කියලා පදේ හැදෙනවා. එතකොට ඉතිරි පද මේධාවී තපස්සී ධම්මචාරී ඒව ඔක්කොම භය දත්තාවී බුද්ධාවී ඒව ඔක්කොම ඊකාරාන්ත පද. එතකොට මේධාවී කියන්නේ එතකොට පුල්ලිංගයේ හැදුණු නුවණැත්තා කියන අර්ථයේ හැදුණු පදය මේධාවී කියන්නේ. ඒකටත් ඉනි ප්‍රත්‍ය එකතු වෙලා ඒකෙත් සරලෝපාදී සූත්‍රයෙන්මයි හැදෙන්නේ. සරලෝකෝ මාදේසප්පච්චාදිමි සූත්‍රයෙන් පූර්වස්වරේ ලොක් කළා ඉනි ප්‍රත්‍ය එකතු වුණා මේධාවිනී කියලා පදේ හැදුණා. එතකොට ඉතිරි පද ඔක්කොම මේ විදිහටයි හැදෙන්නේ. එතකොට එහෙමනම් නාම කාණ්ඩයේ ශ්‍රී ලිංග පදත් අවසන් වුණා. හරි. හොඳයි. එහෙමනම් ඉතිරි ටිකත් බලාගෙන ඉන්න. ඊළඟ දවසේ මම හිතන්නේ අපිට නපුන්තක ලිංග පද නම් කොහොමත් ඉවර වෙනවා. නාමකාණ්ඩේ නම් ඉවර වෙන්නේ. හොඳයි. එහෙනම් අද දවසෙත් අපි ට්‍රැක් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසලය අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතුඵලික ශ්‍රේණීවා කියලා ඩක්වේ වඩින්න කවුරු හරි එහෙම ඉන්නවා නම් ඉක්මනට වෙලියට කමන්නේ.